තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට කොහොමද?
ඉන්නවා, සුවසේ ඉන්නවා. තෙරුවන් සරණයි.
එහෙමයි
ස්වාමීන්.
එහෙමනම් අවසරයි නැවත වතාවක් ඔබ වහන්සේගෙන්, ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. එහෙමනම් අපි මේ සුපුරුදු පරිදි පටන් ගන්න යන්නේ සතිපතා කරන කමඨාන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනයි. එහෙමනම් මම ඉතා ගෞරවයෙන් කමඨාන් සුද්ධ කිරීමෙන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අපේ අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙස අතිපූජ්‍ය දමජිය ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද ආරාධනා කරමි. සාදු සාදු සාදු
සාදු සාදු සාදු. ස්වාමීන් වහන්ස, එක ප්‍රශ්නයක් ලිඛිතව ලැබිලා තියෙනවා. මම ඉස්සෙල්ලා ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන්නම්. ඊට පස්සේ අත උස්සලා ප්‍රශ්න අහන්න කැමතියට අපි අවස්ථාව ලබා දෙමු. ප්‍රශ්න ඉදිරිපත් කරන ස්වාමීන් වහන්ස අවසරයි. ගරු ස්වාමීන් වහන්ස, පර්යංකේ ආනාපාන සති භාවනාව කරගෙන යන විට හුස්ම නොදැනී ගොස් මද වේලාවකින් සිතිවිලි, ශබ්ද සහ හුස්ම රැලි වරින් වර බලමින් උපේක්ෂාවෙන් සිටිමි. එම අවස්ථාව පසු කරගෙන යන විට කිසිම අත්දැකීමක් නොදැනෙන, මතකයේ කිසිත් ඉතුරු නොවන අවට ලෝකෙන් වෙන් වූ බිමක ඇය දෙකක් පමණ ගෙවී යයි. වරින් වර අවදි වී නැවත නැවත මෙය අත්දකි. මේ ඉතාම සැහැල්ලු අවස්ථාවකි. අවදි වූ විට නැවත මුල සිට හුස්ම දකිමින් පටන්ගෙන යාමටද සිදුවේ. කය සහ ඉන්ද්‍රිය වලින් එන කිසිම පණිවිඩයකට සංවේදී නොවේ. මෙම තත්ත්වයද සුඛයක් හෝ දුකක් නොදැනෙන උපේක්ෂා සහගත අවස්ථාවකි. ඔබ වහන්සේගෙන් දෙපා නැමැති ඉල්ලා සිටින්නේ ඉදිරියට යාමට උපදෙස් ලබා දෙන ලෙසටය. ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔයි මේක මේ කියන தත්තේ එක් පැත්තකින් භාවනාවේ ලැබිච්ච ප්‍රතිඵලයක් අත්දැකීමක් සුභාසින්සරයක් කියන්න පුළුවන්. තා පැත්තකින් මේක දැකලත් මේක ප්‍රතික්ෂේප කරන්න නැතුව මේකට මූණ දීපු එකේ වීර්ය ශක්තියකුත් පේනවා. ඊට පස්සේ මේ මොනවද වුණත් අපි භාවනාව නිජපතා කරන යන එක තමයි එතන අගේ කරන්න ඕනේ. ඊට පස්සේ ඒක තමයි ඔය කියන සම්පූර්ණ විවේක தත්ත්වය මොනවාක්වත් නොදැන தත්ත්වයත් මේ හිතේ තියෙන සම්පූර්ණ අවුලත් අවිවේකී தත්ත්වයත් දෙකම එකයි කියන තැනට යනකම් භාවනා කරන්න. ඒක තමයි අමාරු කෑල්ල. මෙච්චර අමාරු උපයාගත්ත මෙච්චර භාවනා ප්‍රතිඵලයක් ලැබිච්චදී භාවනා කරන්න ඉස්සෙල්ලා තිබුණ හිත තියෙනවන්නේ නැත්නම් අපිත් එක්ක ඉන භාවනා නොකරන අයගේ හිත ඔය දෙකම එකයි. ඒගොල්ලෝ නරකයි මං හොඳයි ඒවා මොකක්වත් නැහැ. ආන්නේ ඒක තමයි නොසලෙන මනස කියලා කියන්නේ. ඒක වෙන්න ওই විකල්පේ තමයි ඔය. ඉතින් උඟ දෙනෙක් ওই විකල්පෙට එක්ක බයයි, එක්ක ඕනට වැඩිය ආසයි. ආසයි බය දෙකම නැති වෙන්න නම් එහෙම නැති අවුල් වෙච්ච මනසයි ওই දෙකම එකයි. ඒ දෙකටම එකම ප්‍රභවයේ තියෙන්නේ. එක පිටියක දිශාගත වෙනකොට මෙහෙම වෙනවා. එක දිශාගත වෙනකොට සම්පූර්ණ අවුලයි. කයේ ලෙඩ, හිතේ ලෙඩ, අතීත අනාගතයේ පශ්චාත්තාව. හරි ලස්සනයි ඒකයි. ඒකත් මේක මොකක්වත් නැති චිත්‍රයක් අඳිමු නැති සුදු කඩදාසියක් වගේ. අරක ඇඳපු ලස්සන වමන ගොඩක් වාගේ. ওই දෙකම එක වෙනකන් කරන්න ඕනේ කියලා කියන්න නම් ලේසි. හැබැයි කරන්න අමාරු. මොකද මෙච්චර අමාරුයි හම්බ වෙච්ච මේ වටිනා දේ තුච්චයි, රිත්තයි, අනත්තයි, ශුන්‍යයි කියන තත්වර අනුංගේ කියන තරකට. හැබැයි ඔය ඒ කියන විවේක தත්වයේ අනුංගේ කියන එක හොඳට තේරෙනවා. ඒක තුච්චයි කියලා තේන එක මොකක්වත් නැහැ. ඒක රිත්තයි, මොකංග හිස් අනත්තයි ශුන්‍යයි. ඉතින් ඒකත් එක බලනකොට මේ සාමාන්‍ය ලෝකේ තියෙනක පිරිච්ච දෙයක්. කක්ක ගොඩක්, වමනේ ගොඩක්, බලුවමනයක්, ගොජයක්, සන්තතියක්. ඒකයි අරකයි දෙකම එකයි කියන තරම් තමයි මනුස්ස හිත කැමති නැත්තේ. උත්සාහකරනද කොරෝනා ඉක්මනට නොහැදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉදිරි කාලයේ අන්නේ දේ සමවීම සඳහා සම්මා ආජීවයේ ජීවිතරටව සකස් කරගන්න ඔක්කොටම කියන්නේ ඕකල උපයා ගන්න උනන්දු වෙන්න කියලා. උපයා ගත්ත කට්ටියට කියන්නේ අල්ලන්න ඕක අල්ල විසිකොල දාලා. ඔය හිතිය විදියට අරකත් එකයි මේකත් එකයි කැයි ගෑනිත් එකයි හොටු ගෑනිත් එකයි කියලා ඉදිරියට යන්න කියන එකයි කියන්න තියෙන්නේ.
සුරංගනී තමයි ඉස්සෙල්ලා තියෙන්නේ මේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් මයික් එක අන්මියුට් කරලා සුරංගනී. ඊට පස්සේ චින්තට පුළුවන්.
සමාවෙන්න මට මගේ ෆෝන් එකට ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා ඒක දෙකින් පස්සේ මම ඉලීගිද ප්‍රශ්න ඉදිරිපත් කරන්නම්. හරි සමාවෙන්න. එහෙනම් මම ඉදිරිපත් කළා ඊට පස්සේ සුරංගනී ප්‍රශ්න ඉදිරිපත් කරනවා. අඩු මේක හෑන්ඩ් රයිටින් කියල ප්‍රශ්න ස්වාමීන් වහන්සේ වැරදි මකුණු සමාවන මම. ගරු ස්වාමීන් වහන්ස මා සක්මන් කරන්නේ නිවස තුල ලෑලි පොළව මතය සතියෙන් පතුලට සිත යොදා වම දකුණ මෙනෙහි කරමින් සක්මන් කරමි. තව ටික වේලාවකින් ඉබේම ගමන් කරන බව දැනේ. ගේ ඇතුලේ තියෙන පුටුමේ සාදිය මට පුරුදු වේවා නිසා ඒවට කිසි අවධානයක් නැත. මා යන මාර්ගයේ අවසන් වන්නේ වීදුරු දොරක් ළඟ. එතනදී මම මිදුල දෙස බැලුවෙමි. මල් පෝච්චි කිහිපයක් තිබුණත් මට පෙනුනේ ඊයේ හිටවපු මල් පැලය තිබූ පෝච්චිය පමණි. මම ආපසු හැරි පතුලට සිත යොදා ගමන් කළෙමි. එහෙත් මම පෝච්චිය ගැන සිතීමට පටන් ගතිමි. එය තරමක් ලොකු නිසා තව මල් පැලයක් එතන සිටුවිය හැකි බව සිතිනි. හෙට කඩේට ගොස් තව පැලයක් ගත යුතු බව සිතිනි. හදිසියෙම මගේ සිත පිට ගිය බව තේරුනි. වහාම පතුලට සිත ගෙන සක්මන් කෙරුවෙමි. සිත පිට ගිය අවස්ථාවේ මාගේ සක්මන නොකෙඩී පැවති බව මට වැටහුණි. ගරු ස්වාමීන් වහන්සේ මේ ප්‍රපංච කිරීම නිසා මට කෙලෙස් ඇති වූයේද කරුණාකර පහදා දෙනමින් ඉතා යටහත් පහත්ව ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.
ඔහුට කෙලෙස් ඇති වෙන්න ඇති. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? ඔච්චර කෙලෙස් ගොඩේම හිටපු එක දැන් ඉතින් කෙලෙස් ටිකක් දැක්කේ නැති මට්ටමට යන්න හදන්න එපා. කෙලෙස් ටිකක් එන්නේ නැති. නමුත් ඒ අතරමැද මෙච්චර චිත්තක්ෂණ ගානක් නික්ලේශීව ආනාපානෙ මේ සක්මණේ තිබුණා කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ කෙලෙස් තිබුණ නැත්නම් අර නික්ලේශී බව වටහා ගන්න බෑ. කෙලෙස් වලට සාපේක්ෂව තමයි අපි අර නික්ලේශී බව වටහාගන්නේ. තව ඒ නික්ලේශී බව අවශ්‍යයි. කෙලෙස් බව අවශ්‍ය වගේම කෙලස් බවත් අවශ්‍යයි. නික්ලේශී බව අවශ්‍ය වගේ. ඒ කෙලස් නික නිසා තමයි අපි අනික් වෙලාවේ කෙලස් නැති බව තේරුම් ගන්න. ඒ නිසා ඒ කෙලස් නැතුව කෙලස් තේරුම් අරගන්න බෑ. එනිසා ඒ කෙලස් එනිසා සර්වචන්හන්සේ සඳහන් කරනවා පොඩිලමගේ හිත්වල රහත් හිත වගේ මොකක්වත් නැහැ. නමුත් ඊළම එක දන්නේ නැහැ. එනිසා ඒගොල්ලන්ට ආනිසංස නැහැ. අපේ හිත කක්ක ගොඩක්නේ. විතේක චිත්තක්ෂණයක් හරි ඒ කක්කාවෙන් ගොඩාපු ගමන් හොඳට තේරෙනවා. එතකොට අපේ හිතේ ජඩකමක් තියෙනවානේ 100%ක්ම කක්ක නැතුව ඉන්න ඕනේ කියලා. මේ හරියට කක්ක දැක්ක නැත්ත කට්ටිය වාගේ. ඒක තමයි කියන්නේ ඔය මේ කේවල පරිසුද්ධ භාවයක් බලාපොරොත්තු වෙනවා කියලා. ඒකට කියනවා සමානලාවට 100%ක්ම හරි වෙන්න හදනවා. තියරිටිකල් මැක්සිමම් යන්න හදනවා. ඒ වගේ පිස්සු ගොඩක් මේ භාවනා කරන්නේ. එනිසා පොඩ හරි කැලස් නැති தත්ත්වය වැඩෙනවා කියන්නේ කැලස් වලට සාපේක්ෂව තමයි ඒක සිද්ධ වෙන්නේ. අර කැලස් වලට උදේට හැන්දෑට හැඳුක් කරක් පත්තු කරලා පොල්තෙල් පහනක් පත්තු කරලා වඳින්න. අනේ උඹට පින් සිද්ධ වෙන්න තමයි මේ නික්ලේශී தත්ත්වය දැක්කේ කියලා නිසා නිකන් පැහැය වෙන්නේ නැතුව ඔය ක්‍රමයෙන්ම කරගෙන යන්න දැන් වැඩේ හරි කියලා හිතාගන්න. කැලස් නැහැ කියන එක නෙවෙයි. වැඩේ හරි අනපාර හරි කියලා ඉදිරියට යන එකයි තියෙන්නේ. ඒ කියන්නේ නිරෝෂ උඹට තේනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
උඹට තේරෙනවා මං කියන්නේ නැහැ ඉතින්.
තේරුණා ස්වාමීන් වහන්සේ.
කියපම් බෑන්ඩ් උඹට තේරෙනට කියපම් බෑන්ඩ් මං කියන වචන දැර වැඩි නම් ඔය ලියපෙක් කනහට පොඩ්ඩක් යාළුකමට වගේ කියලා දීම.
ස්වාමීන් වහන්සේ මට කියන්න තියෙන්නේ ඉතින් කෙලස් කොහොමදක් තියෙනවා ඇත්තටම දැන් මේ ඕක ප්‍රගමනයක් විදිහට අරගෙන ඔය කෙලස් පේන පටන් ගන්නෙම දැන් සතිය දිනු වෙන නිසා නැත්තම් ඉස්සරත් කෙලස් කරනවා. අතන කරා කියලා දන්නෙත් නැහැ. මේ ඉතින් ඒ දැන ගැනීමම සන්තෝෂිත කාරණයක් කියලා හිතාගෙන දැන් දිනුනලා තියෙනවා. තව සතියක් වර්ධනය වෙලා තියෙනවා. දැන් මට නොදෙකපු කෙලෙසුත් පේන්න පටන් ගන්න තියෙනවා කියලා ඒක සීලින් අටපත් කරගෙන දිගටම කරගෙන යන්න තමයි තියෙන්නේ සාමාන්‍යයෙන්. එහෙනම් තමයි ඔබ හන්ද කිව්වා කියලා මට.
ඒකත් හොඳ හොඳ විදියට බලන විදියක්. මේ කෙලෙස් නැත්නම් කෙලෙස් තියෙන එක තේරෙන්නේ නැහැ. කෙලෙස් තියෙන එක නැත්නම් කෙලෙස් නැති එක තේරෙන්නේ. අන්න ඒ සාපේක්ෂතාවයයි. දැන් ඒක දිගේ ඉදිරියට යනවයි කියලා අපි දෙන්නම කියනවා. ආන්නේක සාදු කියලා ඔය ඉදිරි මාර්ගය නිතිපතා භාවනා කරන එක දිගට කරගෙන යන්න කියලා කියන්න පුළුවන්.
රංගනීට ප්‍රශ්න අහන්න පුළුවන් දැන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සමා වෙන්න මට ඉස්සෙල්ල මියුට් කරගන්න බැරුව ගියා. මට ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් ප්‍රැක්ටිස් එකේ සහ බණ අහනකොට ප්‍රශ්නයක්. මම මුලින් ප්‍රැක්ටිස් එකේ එක කියන්න. මම දැන් පොඩ්ඩක් වැඩිපුර භාවනා කරනවා. පරියංකේදී බොහෝ වෙලාවට මට එක පාටම ගොඩක් දැනෙනවා. හරියට දිව හපාගෙන පුදුම වේදනාවක් ඒ හරහා දිව හැපිලා තියෙන බව දැනෙනවා. ඒත් එක්කම ඒක ආපහු සකස් කරගෙන ආයෙ ටිකකින් එහෙම ඉන්නකොට මුකුත්ම දැනෙන්නේ මුළු පරියන්කේම නිකන් වෙච්ච දෙයක් කියන්න දැනෙන්නේ. ඒ කාරණාව විතරක් සිදුවෙන බව විතරක් දැනෙනවා. මේ ඒ ඒක එහෙම සිද්ධ වෙන්නේ මම සතිය නැති වෙලාද මට එහෙම හැමතිස්සෙම මේක සකස් කරගන්න
දිව හපාගෙන ඉන්න වෙලාවේ දිව එහෙම තියෙන්න අරින්න හදන්න යන්න එපා. දිව හපාගෙන ඉඳලා දිව දැන් මේ දිව හපාගෙන ඉන්නවා. මෙතෙක් කල සංසාරේ කෙරුවේ අහක යන කුණු කන්දලයක් කටේ තියාගෙන ඉන්න එකනේ. දැන් ඒක හොඳට දාන්න. හදන්න යන්න එපා. හදන්න ගියම ආයේ මොකක්වත් නැත්නම් යන දිව හපාගෙන ඉන්නක ඕම හිටපන්. දැන් වලිග උඩ වාඩි වෙලා ඉන්නේ වලිග උඩ මෙහිටපන්. සත්‍ය ගැන
හිතන්න එපා.
විවේකයේ ගැන හිතන්න යන්නත් එපා. වීර්යය ගැන හිතන්න එපා. දැන් ඉන්නේ දිව හපාගෙන හදන්න නැතුව හිටපන් පුළුවන් නේද? ඔය හදන එකේ තියෙන සුචරිතවාදයෙන් තමයි යෝ සුරංගනේ අඬා දොඩන්නේ. හිත පිට ගියා නම් පිටම ඉඳ ගියම කවුරු හරි ධර්ම ගැලෙවුවා නම් හෙළුවෙන් හිටපන් ටිකක් වෙලා. ඒක ගලෝප එක අඳන් නැතෙයි. තේරෙන්නද?
එහෙමයි සර්.
තේරෙනවද?
එහෙමයි සර්.
මොන පිස්සු උඹ සුරංගනේ.
ඒක ටිකක් තේරුණා ඊයේ පෙරේද මනහන්ති. ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. දැන් ඔබ වහන්සේ මට නිතරම මට ඔය හිතට එන සැක ඒවා මේවා අහනකොට බනිනවනේ.
නෑ නෑ කවදාකවත් මේ ළඟ ඉන්න අම්මපා ඉඹිනවා. ඔබ මට එහෙම තරහක් නෑ අප්පා.
පව් සමාදාන් වෙනවා කියලා ඔබ වහන්සේ කියනවනේ.
ඔව් පාප සමාදාන. අකුසල් සමාදාන. ඒක නම් අන්තිම දක්ෂයි සුරංගනී පිළික පිළිමයක් හදලා තියාගන්න අපි මරුණත් උඹෝ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වුණාට මේ පහුගිය මේ දැන් කරන රිට්‍රීට් එකේ සේක බල සූත්‍රය කියන එක කියනකොට ඔබ වහන්සේ කියනවා එහෙම එන සැක අපිට එළියට දාන්න එළියට දාන තරමටයි ඒක සුද්ධ වෙන්නේ කියන එක. මට ඒ දෙක ටිකක් පැටලෙනවා. මම ඉතින් කවදත් මට දැනීලා තියෙන දේ තමයි මගේ හිතට එන ප්‍රශ්න අහලා බැනුම් ඇහුවත් අහලා විසඳගත්තාම මට ඒකෙන් ලොකු සහනයක් තියෙන හින්දා මම
බැනුම් ඇහුවත් අහනවා. ඒක නෙවෙයි ඉන්නේ. ඒක පුද්ගලිකයි රාසිකතයි කියන්නේ නැහැ. සුරංගනීට ප්‍රශ්න නැහැ. ඔක්කොම අපේ ප්‍රශ්න. උඹ මොකටද දෙව්වා උඹේ කරගන්නේ? උඹ කරගත්තොත් බයිනෝ.
එතකොට පව් සමාදානය වෙනවා කියන්නේ කොයි විදිහට?
මෙච්චර මෙච්චර පව් කරුවයි කියලා රාත්තල් ගන්න කියපන්. වෝල් ස්ට්‍රීට් එකේ බිත්ති එක ලියනවා ගිහිල්ලා. පව් සමාදානේ වෙනවා කියන්නේ සෝරි වබෝදාන කියන්නේ මේ අනුන් වැරද්දක් කරුවත් අයියෝ මගේ දරුවා මෙහෙම කරා මගේ මිනිහා මෙහෙම කරා මගේ මම මෙහෙම කරයි කියලා ඒ පව් ටික හිත හිතා ඉන්න හොඳ ටික පැත්ත කරලා දාලා. ඒක තමයි පව් සමාදානේ වෙනකන් හෙලි කරනවා කියන්නේ. කොහරි පිටියක ලියනවා ඕක. එහෙ නැත්නම් බුක් කීපින් එකක් තියෙන නැත්නම් කමට අසුද්ධ කරනකොට කියනවා. ඒ දෙක වෙන් කරලා අල්ලන්න පුළුවන්ද?
එහෙමයි ස්වාමීන්
වහන්සේ. නේන කරපයින් දා පැත්තකට උඹ හැමදාම නික අත උස්සනවා
බුරු. එහෙමයි. තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ බොහෝම පිං.
අනේ මේ දුක් නිරෝධය තියාන්තන් ඇති.
චින්තා.
තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ අවසරයි. ස්වාමීන් වහන්සේ මේ අත්දැකීමක් ගැනත් තමයි කියන්න තියෙන්නේ. පර්යංකේදී මේ පර්යංකේදී අර නින්දට වැටෙන්නේ නැතුව අවදියෙන් ඉන්න හම්බ වුණා. එතකොට අත්දැකීම දැන් කියන්නේ කය දැනෙන්නේම නැහැ. දැනෙන්නේ නැහැ වුණාට ඒක කියන්න තේරෙන්නේ දැන් කය දැනෙන්නේ නැහැ. ඒ වුණාට උකුල උඩ දැන් අත් දෙක තියනවා කියන එක අපිට දැන් දන්නවනේ. ඒක නිසාද ඒ කියන්නේ මට ඒක විස්තර කරන්න තේරෙන්නේ නැහැ. කොහොම හරි කය දැනෙන්නේ නැහැ කියලා දැනෙනවා. ඒ වුණාට දැන් කය රූපයක් හැටියට පේන්නේ නැහැ. හැබැයි නිකන් රෙකෝඩියන් එකක් දෙපැත්තට දැම් ප්‍රසාරණය වෙනවා වගේ නිකන් කයයි උකුල උඩ තියෙන අත් දෙකයි නිකන් ප්‍රසාරණය වෙලා දෙපැත්තට ඇදිලා ලොකු වෙලා ගිහිල්ලා ඊට පස්සේ ආපහු අර රෙකෝඩියන් එක එකතු වෙනවා වගේ නිකන් සංකෝචනය වෙලා ගියා. ඇත්තටම මට නිකන් හරි ඇත්තටම මේ පරයන්කය ගැන හරි සතුටක් දෙන්න අර හැරලා ඉන්න හම්බු වෙච්ච එකයි ඒ දැකපු එකයි ගැන. ඉතින් මේ දැන් මට තේරෙන්නේ දැන් ඉඳගෙන ඉන්න කයකුත් තියෙනවා මෙහෙම මේක පේනවා කියලා කියන්න තේරෙන්නේ නැහැ මට. ඒක තේරෙන්නේ දැනෙනවා කියලා. එහෙම දැන් කයක් වගේ එකකුත් ප්‍රසාරණය වෙලා සංකෝචනය වෙලා යන එකකුත් තියෙනවා. ඒක දකින්න කෙනෙකුත් ඉන්නවා. දොර 3 දෙනෙක් ඉන්නවා. දැන් ස්වාමීන් වහන්සේ මේක මේ විඥානයද ඒක දකින්නේ අන්වේමය ඥානයෙන්ද ඒක තේරෙන්නේ කොතනටද ඒක වැටෙන්නේ? දැන් මම ඇත්තටම මම මේ පරයන්ක ගැන ඇත්තටම මට ආසාවක් නම් ඇති වුණා. මට හිතුණා මේ අද නම් හරි හොඳයි කියන ආසාව ඇති වුණා. මේ මට නිකන් තේරුම් ගන්න අමාරුයි දැන් කොයි එකෙන්ද මේක දැක්කේ කියන එක වගේ.
මට ඇති වෙච්ච විවේකයෙන් ප්‍රශ්නයක් හදාගන්න චින්තා විතර දක්ෂ කවුරක්වත් නැහැ. මොකක් වුණත් එකෙන් ප්‍රශ්නයක් හදන්න. කියන්නේ ප්‍රශ්න හදන එක තමයි මමනකම, තකතිරුකම, entertaining doubts. කොච්චර විවේකයක් ආවත් ඇයි මේ විවේකේ ආවේ කියලා අහන. ආතතිය ගියාම ආතතිය තිබුණද අප මට ආතතිය නැතිච්චා මොකටද අප ජීවත් වෙන්නේ? ඔන්න වගේ හැම එකකින්ම ප්‍රශ්නයක් අහන එක තමයි ඒ චින්තගේ හැටි. චින්ත කියලා නම දාන්නත් ඇත්තේ ඕක හින්දා වෙන්නේ ඇයි? මොකක්කින් හරි
ප්‍රශ්නයක් කියන සම්සේ ඒක කවුද දැක්කේ කියන එකයි
දැන් චින්ත මෝඩ වෙනවා. ඕකට පොර දාන්න නැතුව නැවත නැවතත් අර විවේක මනසේ ඉන්න එකයි තියෙන්නේ. ඒක අවුල් කරන්න තමයි ඔය ප්‍රඥා මුඛයෙන් ඔය විචිකිච්ඡාව වංචා කරන්නේ. ඒ විචිකිච්ඡාවටමයි පොර දාන්නේ. ඉතින් දැන් හිතනවා කවදා හරි මේ ධම්මජීව හාමුදුරුවෝ ඔළුව නරක් වෙයි කියලා වුවා කියලා. මම ඔය ප්‍රශ්න ගණන් ගනී කියලා. චින්තර දලකයි කියලා. අනේ ඵලයක් මම ඇහන්නේ. ඔබ වැඩිම මොකක් හරි අහලා පහලා තියෙන කුණු කන්දලයක් ඔළුවේ දාගෙන ඉතින් ඒක මේ විවේකයක් ආව ප්‍රශ්නයක් කරනවා. ප්‍රශ්නයක් ආව ප්‍රශ්නයක් කරනවා. ඒ තමයි කියන්නේ ප්‍රඥා මුඛේන අද ලෞක ප්‍රඥාව කියලා කියන්නේ ඕනෝකට විචිකිච්ඡාවට ප්‍රඥා මුඛේන විචිකිච්ඡා වංචේ. ඒකට පොර දාන්න එපා. ඕක වෙන්නේ සාමාන්‍යයෙන් ඔය තමන් ඥානවන්තයි කියලා හිතන අයට විතරයි. ගමේ උපාසකම්මලාට ওই ප්‍රශ්න එන්නේ. ඒක නිසා ඒ හොඳ පැත්ත විතරක් සුභේ පැත්ත විතරක් බලන්නේයන් ඔය ප්‍රශ්නේ හදන හිත මායයි කියලා හිතාගන්න. ඔය මාරයා හොයන්නේ. ඔයලා හොයනකොට ඔයා ගෙට ගොඩ වෙනවා වෙලා. ගෙඩ උනාට පස්සේ කෑ ගහන්න එපා. ඒක නිසා ඔය ඉන්න තැන හිටපු දාවයි ඔය පුළුවන් විදියට අර විවේක මනසට යන්න තියෙන අඩුම කැඩුම සකස් කරලා දීලා නැවත නැවත කරන මිසක මේ කාටද වැටෙන්නේ මේක විඥානෙද කියලා හොරාගේ අම්මයි පේන අහන්න යන්න එපා. ඒක විචිකිච්ඡාව කියලා හිතාගෙන අපි නිකන් සන්තෝෂෙන් ජීවත් වෙමු සරලව.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ප්‍රශ්න දෙකක් පොඩි තියෙනවා. එකක් මේ දවස්වල වැඩිපුරම කරන්නේ ඉරියාපත භාවනාවයි ඉන්ද්‍රිය කියන්නේ ඉන්ද්‍රියන් වලට එන අරමුණු වලට සිහියෙන් හිටීමයි කියලා කියන්න පුළුවන්. පරයන්ක කරනවයි කරනකොට අර අපි හුස්ම ගෙවිලා නිදහස් තැනකට ගිහින් ඒ වගේම අපිට සිතුවිලිත් එනවා හුස්මත් තියෙනවා නිදහසක් තියෙනවා ඔය වගේ තියෙන අවස්ථාව ඇත්තටම අපිට භාවනා නොකරන වෙලාවේදී ඒ කියන්නේ අපිට බණක් අහන ගමන් ඇවිදින්න ඒ වගේ ක්‍රියා කීපයක් දැන් අපි කියනවනේ එකක් ගැන සිහින් ඉන්න කියලා පියවිව ඉන්නකොට අපි ඒ පියවිව ඉන්නකොටත් බණක් අහනවා ඇවිදිනවා සක්මන කියලා නෙවෙයි නමුත් සිහියෙන් ඇවිදිනවා ඒ වගේ දෙයක් කරාට කමක් නැද්ද ස්වාමින් වහන්ස?
සමස්තම එකක් කියලා ගන්න පුළුවන්. ඒක පික්සල් එකක් කියලා ගන්න පුළුවන්. ඉතින් මනසට තියෙන හැකියාව මුළු පද්ධතියෙම එකක් කියලා අරගෙන බලයි. ඒකකය යමෙක් යමක් ඒක ඇතුලේ ගොඩක් වැඩ යනවා. ඒකකවත් වටිනාකමක් නැහැ. ඒ වෙනතේ ඒක ඇතුලේ නලියන එකක් කරගෙන ඒක බලන්නත් පුළුවන්. ඒකට කියනවා රිඩක්ෂනිසම් කියලා. එක පික්සලයක්. ඒ කියතෝ දෙක අතර මාරු වීම අපිට අයිතියක් නැහැ. You have no choice. දැන් දැනගන්න ඕනේ මේ සමස්ත ටැපස්ට්‍රික දිහාම බලහිනවා. ඒකටනේ ලක්ෂයක් දේවල් ගොජයක් නලියනවා. එහෙම නැත්නම් එක ඩොට් එකක් ගන්න ඒක දිහා බලනවා. එතකොට ටැපස්ට්‍රික මතක නැති වෙනවා. ඉතින් ওই දෙක අතර කෝකද කරන්න ඕනේ කියලා අහන්න පුළුවන් අපිට choice එකක් තියෙනවා. අපිට choice එකක් නැහැ. ওই දෙක අතර මාරු වෙන එක left brain right brain අතර ඒක පටිච්ච සමුප්පාදයක්. ඒක හේතුඵල ධර්මයක්. ඒක මට පුළුවන් කියලා හිතන එක තමයි මම කියන්නේ. මන්ට එහෙම කරන්න පුළුවන් කමක් නැහැ.
සයනසිකත බාන කියන්නේ බන අහනකොට නිකන් සමාධි තත්වයකට නිදහස් තැනකට යනවා වගේ පළක්. ඒතර මට හිතාගන්න බැ මම බන ඇහුවද මම කොතනද හිටියේ කියන එක. නමුත් මට
එච්චරයි ප්‍රශ්න තියෙන්නේ. දැන් කාට හරි මමයාගේ උටුන බලන් දන්න හදාන්නේ. බන අහන එකද මමයා සමාධිමත් වෙන එකද මමයා. එහෙනම් මරණ මොහොතේ මරණ දුකක් දැනෙනවා හිත හොඳට විවේක වෙලා. කොයි එකද මමයා? අපිට ඒ මමයා අඳුරගෙන යාට ඔටුන දානකම් වුණා වගේ කොරෝනා වගේ. ඔය දෙකක් නෙමෙයි. ඔයට
වැඩි ඔය ගොඩක් තියෙනවා. මමයා හොයනවා මේ දවස්වල කියලා.
ඒ තේරෙන තේනවා. ඒ ආගෙන ඉන්නකොට මටත් තේනවනේ. ඉතින් සම මොඩි
වෙන්නේ නැහැ. දැන් වේදනාවක් එක එක.
ඔව්.
ඔසයන්ස් තව පොඩි ප්‍රශ්නයක් අහන්නද? දැන් මේ වේදනාවක් ගැන සත්‍යමත් වෙනකොට දැන් මට දැනෙනවා ඇත්තටම මේක වේදනාවක් මම අඳුර ගන්නවා වේදනාව කියලා. දැන් ඉස්සෙල්ලා මට ඒකේ නිරුද්ධ වීම හොයන්න කී කී හිතුවා. නමුත් මම ඒක ගැන worry වෙන්නේ නැති ඉන්නකොට මට මම වේදනාව ඒකේ තීව්‍රතාවය ගැන මේව කරන මම දන්නවා ඒක ප්‍රපංච කිරීමක් තමා කියලා. නමුත් මම කීතනවා මේක මේ ඉදිකටුවේ ලොකු ඉදිකටුවක සයිස් එක වේදනාවක් දැන් මෙතන තියෙන්නේ කියලා. ඒතකොට ඒ තීව්‍රතාවය මම ඔය ප්‍රපංච කර කර හිතන්නේ ඒකේ සංඥාවද? එතකොට එතන ඔක්කොම මම සංස්කරණය කරනවා. ඒ ඔක්කොම ගැන එතන බලනවා. ඊට පස්සේ මට හිතෙනවා මමම හිතනවා කවුද මේ මට කියන්නේ මේකම වේදනාව තියෙනවා කියලා. එහෙම කියලා ඒකට මෙනෙහි කරනකොට ආයි වේදනාව නැති වෙලා යනවා. මම දන්නවා ස්වාමීන් වහන්සේ බණී දන්නේ මේ ප්‍රශ්නෙටත් ඉතින් අවවාදයක් පතනවා.
මම ළඟ හිටියනම් උඹට කන පැලෙන්න ගහනවා. බැලලා වැඩක් නැහැ උඹලට. උඹට හොඳට මේ කෙවිතක් කරගෙන වෛර පළු වෙන්න ගහන්න ඕන. එතකොට ඔන්න අනේ ධම්මජීවන්ට හොඳයි. ඔයිටත් දෙවිය පින් බබුනෝන මට මේ අත දිග හරියේ නැහැනේ මේ ඩිස්ටන්ස් এডুকেෂන් මේ වර්චුවල් රිට්‍රීට් නිසා. එචා වේදනාව සමස්ත දියා බලපන් නැත්නම් මේ වේදනාවේ එක 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 සටහන ආකාරය මන ඒකට කියනවා මේ ලිංග නිමිති උද්දේශ ආදි වශයෙන් වේදනාව කඩලා කොටලා බලන්න පුළුවන්. සමස්ත වශයෙන් බලන්න පුළුවන්. කොයි දෙක දිහා බැලුවත් ওই දෙක මගෙන් ඈත් වෙලා තමයි මට පේන්නේ. get a distance from the pain ওই වෙන සිද්ධ වෙනවා ওই කොයි එක බැලුවත්. ඉතින් හැම එකෙම අපි වේදනාව ඇවිල්ලා අපි යටපත් කරන යන්න හදනට වැඩිය එක්ක වේලාව ඇනලිටිකල් බලනවා රිඩක්ෂනිසම් දාලා. නැත්තම් වේදනාවේ ස්වභාවය බලනවා. සමස්තේ ඔය දෙකම හරීම නුහුරු බැල්මක් තේරුණාද? වෙලා වෙන්න ඕනේ. මේ මම සම්පූර්ණ වැඩි ඉවර කරගත්ත කෙනෙක් විදිහට නෙවෙයි. ඒ නිසා ඔයගොල්ලෝ කමටහන් සුද්ධ කරනකොට මට ඒ කමටහනක් වෙනවා. මම මේ සබ්ජෙක්ටිව් දෙකක් ගැන දෙයක් ගැන කතා කරන නිසා වේදනාව මේ පරිශ්‍රණයකදී මේ ට්‍රේ එක තියෙන ලැබ් ඉක්විප්මන්ට් එකක් විදිහට බලන කරගෙන කරන යාම. ඒකට කියනවා වේදනානුපස්සනාව කියලා. හොඳයි.
ඔව් සමහරසිතේ වේදනාව මම හිතනවා ඒ වේදනාව දැන් මට මගේ පංචින්ද්‍රිය කියන්නේ දැනුණා. නමුත් මට කවුරු හරි කිව්වනේ වේදනාව කියලා නම් කරේ මනායතනෙන්නේ. මට හිතෙනවා ඒ දෙක අතර අරගලයක් තියෙනවා කියලා මට මේක ගැන හිතනකොට.
ඒකට කියන්නේ ස්ක්‍රිප්ට් කියලා. ස්ක්‍රිප්ට් කවුරු හරි මෙහෙම පහක් තියෙනවා කියලා කියනවා. ඒ ස්ක්‍රිප්ට් එකේ මොලේ තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. සමහර වෙලාවට දරුවත් යනවාසේ ඕක පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා ඔය වේදනා සංඥා සංකාර විඥාන කියන ඔක්කොම එක නමට දාලා රූප කියන එක හතරට කඩලා පහට කඩලා පෙන්නනවා. ඉතින් ඒක එක්කනට ගැටේ ගැදිලා තියෙන විදිහ තමයි ගැටේ ලියෙන්නේ. ස්ක්‍රිප්ට් එක තමයි වැඩ කරන්නේ. අපි ඔළුවට එක එකන දාලා තියෙනවා ස්ක්‍රිප්ට්ස්. බබුණු මත. අපි දේ බලන්නේ, අපි බලන්නේ ස්ක්‍රිප්ට් එක හරහාම තමයි. ඉතින් අපිට පේන්නේ දේට වැඩිය ස්ක්‍රිප්ට් එක තමයි. ඉතින් අම්මලා කරන්නේ ওই ටික තමයි දරුවන්ගේ ඔළුවට එක එක ස්ක්‍රිප්ට්ස් දානවා. ඒත් කියන කිකිලියෝ පැටවුන්ට කුකුළු ගඳ ගස්සනවා කියලා. බැල්ලි පැටවුන්ට බලුමැක්කෝ දෙනවා. ඒ එක එක අම්මලා ඒ තාම ලං කරගෙන ළමයිත් ළඟ තියාන්නේ උන්ගේ ගඳ ගස්සනවනේ. ඉතින් ඒ යාළුවෝ ටිකක් කල් ගියාම උන් වෙන ගඳක් ගන්නවා. ගෑණියක් ගත්තාම මිනිහෙක් ගත්තාම ඒක ඒ ගඳ ගස්සනවා. ඉතින් ඒක උඩ නැන් තමයි එළිය ඔන්න රණ්ඩු. මේක මිනිහට දෙන්නේ ස්ක්‍රිප්ට් දාන්න හදනවනේ. බැඳපු නැති අපි කොච්චර ජොලිය දින්න බලපන්.
සිවයිසෝනස්.
වැඩේම උදේ ඉඳලා
හැන්දෑවට.
දරුවෙක් වදාගෙන ඒ දරුවට තමන්ගේ තියෙන කක්කා ටික පුළුවන් තරම් කව 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 තමයි ඉන්නේ tieකට කියනවා දරුසෝනියාස කියලා. කෑදර ආදරේ කියනවා. අපිට ආදරෙත් එපා මුකුත් එපා කවුරු හරි තම්බලා දෙන බතක් කාලා උඹලා කියන කිසිම දෙයක් කනකට ගන්නෑ. හොඳයිනේ.
හොඳයි සෝනස පරක්කු වැඩි නේ ඉතින් දැන්
නෑ පරක්කු නෑ කොහෙද කිරිලා ඉවරයි තෝව අඹරලා ගන්නේ ඒවට මේ සතියට එකෙක්වත් ලොකු නෑ කිසිම පරක්කුවක් නෑ මේ අප්‍රමාද ධර්මයක් මේකේ තියෙන කිසිම පමාවක් නෑ බය වෙන්න එපා never too late
එයි මයි සෝනස කරප් නෝ never too late yeah for the මේ කරපු වැරදි වලට මං කිව්වා ස්වාමිනාස ළමයින්ට කෝපුව ඒ වගේ දේවල්
අපිට අපහසුයි උඹනන්නේ පමා වෙලා තිනේ මේ වැරදි එකක්වත් උඹේ නෙවෙයි උඹ ඌව සමාදම් වෙන්නේ නැතු මං කින්ද අපක මගේ ස්ක්‍රිප්ට් එක දාගන්න කොළුවට
එහෙමයි ස්වාමිනාස
ඉපා දුවේ ඔය කතා අහන්නට මමයි උඹට ලේ කිරි කර දුන්නේ චන්ද මඩළු යට කුමාරිකාවන් සීත කියනවලු උඹ නලවන්නට පොයි බොරු මේ ස්ක්‍රිප්ට් එක ඔක්කොම අයින් කරපන් නිකන් අලුත් පණක් කරගෙන ජීවත් වෙනවා
සත් සතු ස්වාමීනස නිවාණි මා භූත වේවා
හරි නිරෝෂිව කරපා
අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ වන්දනා කිරීමට
හොඳයි
මම ෂෙයා කරන්නම් ස්ක්‍රීන් එක සාදු 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 මා ඕකාස වන්දාමි භන්තේ
සුඛී වන්තු
මා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මහියන්දා තබ්බං
සාදු අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතම් සබ්බං අච්චයන් කමතමේ බන්තේ
කමාමි කමිතබ්බං
ඕකාස කමාමි බන්තේ
සුපත්විත්වා
තුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුපත්විත්වා
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙතං අනුත්තරං දුර්ලභෙන මයාලද්දං පසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං සාදු සාදු සාදු
සුපත්විත්තා
එහෙමනම් අපේ දෙවනි භාගයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට ගෞරවණීය ධම්ම කුසල ස්වාමීන් වහන්සේට මම දෙපා නැමද ආරාධනා කරනවා අපි දෙවෙනි වැඩසටහන ධර්ම දේශනාවෙන් පටන් ගන්නා ලෙසට සාදු සාදු සාදු
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉදං හිතං ජේතවනං ඉසි සංගනිසේවිතං ආඋත්තං ධම්ම රාජේන පීති සංජනනං මම කම්මං විජාච ධම්මෝච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුජ්ජන්ති නගතේන දනේනවා තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්තමත්තනෝ යෝනිසෝ විචිතේ ධම්මං එවං තත්ත විසුජ්ජති තී
සාදු සාදු සාදු
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි අපි සාමාන්‍යයෙන් මේ ජීවිතය ගත කරනකොට කල් ගත කරනකොට සමහර විට අපි දැකලා තියෙනවා මෙන්න මේ රෝහලක ඇඳක වැටිලා ඉන්න රෝගියෙක්. සමහර විට අර ඒ තමුන්ගේ හද ගැස්ම ඒ වගේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන යම් කිසි උපකරණයකට සම්බන්ධ කළා. ඒ වගේම අර විදිහට કૃත්‍රිම ශ්වසනයක් ලබා දෙන උපකරණයකට සම්බන්ධ කළා. මේ තැනැත්තා අන රෝහල් ඇඳක වැටිලා ඉන්නවා. එතකොට විටෙක් අපිට හිතෙනවා බොහොම සංසුන් ඉරියව්වකින් බොහොම ගැඹුරු හුස්ම ගනිමින් මෙන්න මේ පියවි ලෝකේ ගැන වැඩි අවධානයක් නැතුව මේ තැනැත්තා ඉන්නවා කියලා. ඒ වගේම අපිට දකින්න පුළුවන් විටෙක යම් කිසි ඒ ඉන්ද්‍රියවල ක්‍රියාකාරීත්වයක් අඩුවීමෙන් වෛද්‍යවරු නොයෙකුත් බෙහෙත් වගේ දේවල් ලබා දෙමින් මේ තැනැත්තාගේ ජීවිතේ පවත්වන්න මේ නැවත නැවත උත්සාහයක යෙදෙනවා. ඉතින් ওই විදිහට දැක්කහම අපිට හිතෙන්නේ බොහොම නිකන් සංසුන් ඉරියව්වක සංසුන් ගමනක යෙදිලා ඉන්නා වගේ හැඟීමක්. ඒ වගේම තවත් කෙනෙක් විටක බොහොම වේදනාවෙන් මිරිකෙමින් කෑගසමින් ඒ විදිහට කල් ගෙවමිනුත් මේ විදිහේ ඇඳක වැටිලා ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ওই විදිහට නොයෙකුත් ආකාරයෙන් අපිට මෙන්න මේ රෝගියෙක් තමුන්ගේ අවසන් කාලේ ගෙවන්නේ කොහොමද, ඒ අවසන් පැය කීපය ගත කරන්නේ කොහොමද කියලා දකින්න පුළුවනි. ඉතින් මේ බාහිරෙන් මෙහෙම බැලුවට මොකද, අපිට ගොඩක් වෙලාවට පොඩ්ඩක් අභ්‍යන්තරයට එබිලා බැලුවොත් තමුන් මේ සිහියේ අපිටෝගෙන යම් කිසි පමණකට තමුන්ගේ ඇතුළත දිහා එබිලා බලලා ඉන්නේ ඇතුළත පිළිබඳ යම් හැඟීමක් ඇති කරගත්ත කෙනෙක්ට ගොඩක් වෙලාවට තේරෙනවා මෙන්න මේ රෝගියා මෙහෙම ඉරියව්වෙන් සංසුන්ව ඉඳියත් බොහෝ විට ඇතුළත බොහොම පීඩාකාරී වෙහෙසකාරී අත්දැකීමක් ගෙවන බවට අපිට බොහොම හොඳ සාක්කියක් තමුන් දිහා ඇතුළත බලලා තියුණොත්, තමුන් දිහා මේ කියන ආරවුල අවුල දිහා බැලුවොත් අන්න තම තමුන්ට තේරෙන්න පුළුවනි මෙහෙම බොහොම සැහැල්ලුවෙන් පහසුවෙන් ඉන්නවා කියලා හිතුණත් ඇතුළත ලොකු අරගලයක ඇතුළත ලොකු වෙහෙසක යෙදිලා ඉන්නවා කියන එක. මොකද හේතුව මේ මරණය කියන එකෙන් ඇත්තටම මේ කයේ අවසන් වීමක් නිරූපණය වෙනවා. නමුත් ඒ කයේ අවසන් වීමට වැඩිය ඊට වඩා බියජනක දේ තමයි මොකද්ද, අපිට මේ අපි වටා ගොඩනගාගත්ත ලෝකෙත් මේ සමගම මරණයට පත් වෙනවා. අන්න ඒක තමයි කෙනෙක්ට වඩා බිය දනවන දේ. ඔන්න හැඟීම ගොඩක් වෙලාවට මේ තැනත් ඉදිරිපත් කරන කොයි විදිහටද මට මේ මට මරණයාවට විඳ දරා ගන්න පුළුවන්, මට කොරෝනා හැදිලා මලොත් මට විඳ දරා ගන්න පුළුවන්, නමුත් මම මේ ප්‍රිය කරන දරුවෙක්ට මගේ අම්මා තාත්තට වගේ මේ විදිහේ ලෙඩක් හැදිලා මේ විදිහේ මරණයක් ළඟා වුණොත් අන්න ඒක මට විඳ දරා ගන්න බොහොම අමාරු තත්ත්වයක් කියලා මෙන්න මේ තැනත් යම් කිසි ප්‍රකාශයක් කරනවා. ඔන්න ප්‍රකාශය තුළ ඔන්න කියන කතාව සැඟවිලා තියෙනවා. තමුන්ගේ කයට මරණය එනකොට අන්න ඒ වටපිටාවේ තියෙන ලෝකෙටත් මරණය ළඟා වෙලා එනවා. ඉතින් අර මදුරුවෙක් වැඩට යන්න කලින් කිව්වල මොකද්ද මේ මරණයක නම් ඉවසන්න පුළුවන්, අර හඹරණයක තමයි ඉවසන්න බැරි කියලා. අන්න ඒ වගේ වෙනසක් තමයි ඔය පෙන්눔 කරන්න හදන්නේ. එතකොට අන්න කයේ කෙලවර වීමකුත් තියෙනවා. නමුත් එතනින් එහාට ගියපු තමුන් අර ගොඩනගාගත්ත හිත මිත්‍රාදීන්ගෙන් වෙන්වීමක්, තමුන් ගොඩනගාගත්ත ඒ පහසුවෙන් වෙන්වීමක්, තමුන් ගොඩනගාගත්ත ඒ රැකිරක්ෂා වලින් වෙන්වීමක්, තමුන් ගොඩනගාගත්ත ඒ වස්ස සම්භාර වලින් වෙන්වීමක්, ඒ වගේම තමුන් හදාගත්ත කීර්ති නාම වලින් වෙන්වීමක් ඕක ඇතුලේ තියෙනවා. අන්න ඒක ගොඩක් වෙලාවට බොහෝ වෙහෙස දනවන සුළුයි. අර කයේ නිරුද්ධ වීමට වැඩිය ඒක බොහෝ වෙහෙස දනවන තුළුයි. අර තමුන්ගේ වටපිටාවේ තියෙන ලෝකය මැරෙන එක විඳ දරා ගන්න අමාරු දෙයක්. අනේකින් ද ගොඩක් වෙලාවට මේ මරණාසන්න රෝගියෙක් මෙන්න මේ විදිහට තමන්ගේ වටපිටාවේ තියෙන ලෝකය මැරීම පිළිබඳ බොහෝ වෙහෙසක අපහසුවක දුකක කල්ගෙන ගෙවනවා කියන එක දැකගන්න අපිට දැනගන්න අපිට පුළුවනි. ඉතින් සමහර විට ජීවිතේ නැති කරගන්න පමණට මේ ජීවිතය පිළිබඳ ද්වේෂයකින් දිවි නසා ගන්න පමණට ගියපු කෙනෙක් වුණත් අන්න අනිත් පැත්තට මාව බේරගන්න කියලා කෑ ගහනවා අපිට දකින්න පුළුවන්. සමහර විට මුළු ඉස්පිරිතාලයක් දෙවනත් කරමින් දවසක් හමාරක් කෑගහමින් කල්ගත කළා අන්තිමට මරණයට ගොදුරු වුණා කියලා දකින්න පුළුවන්. අනර තමුන් වටපිටාවේ ගොඩනගා ගත්ත ලෝකේ බිඳ වැටෙනකොට මේ වෙහෙස නියමාකාරයෙන් දැනෙනකොට අන්න මේ තැනැත්තට මරණය එපා වෙලා නැවතත් ජීවිතය ඕන වෙනවා. ජීවිතය ඕන වෙනවා. මෙන්න මේ ජීවත් වීම පිළිබඳ හැඟීමක් මේ තැනැත්තට මතුවෙලා එනවා. ඉතින් එහෙම අවස්ථාවක සමහර විට ඒ අවස්ථාව උදා වෙලා තියෙනවා නම් කොච්චර උදව් උපකාර කරන්න හැදුවත් කොච්චර වෛද්‍යවරු වෙහෙස වෙන්න හැදුවත් අන්න තමුන්ගේ එළිය විච්ච ආකාරයෙන් ගොඩක් වෙලාවට ඒ මරණය ළඟා වෙලා එනවා. ළඟා වෙලා එනවා. ඉතින් ඔන විදිහට මෙන්න මේ ලොකු වෙහෙසක් එක්ක තමයි මේ වටපිටාවේ තියෙන ලෝකය නිරුද්ධ වෙන්නේ. තමුන්ගේ කයත් ඒ හා සමගම විරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. නමුත් අන්න මේ ලෝකයේ නිරුද්ධ වීමකුත් ඒ සමග තියෙනවා. එතකොට ගොඩාක් තමුන්ගේ වටපිටාවේ ඉන්න ඥාතීන් පිළිබඳ හිතවිලි වලින්, ඒ වගේම තමුන්ගේ කුඩා කාලේ වෙච්ච නොයෙකුත් සිදුවීම් වලින්, කුඩා කාලේ වෙන් වෙලා ගියපු නොයෙකුත් පුද්ගලයන් පිළිබඳ මතක තුලින්, කුඩා කාලේ තමුන්ට වෙච්ච නොයෙකුත් අකටයුතු කම් වලින් පිරිච්ච අවස්ථාවක් තමයි මේක. එතකොට අන්න තමුන්ගේ පාලනයෙන් ගොඩක් දුරට ගිලිහිච්ච අවස්ථාවක් මෙතන තියෙනවා. මේ වෙහෙස නැති කරගන්න, මේ විදියට අවධානයක් යොමු කරන්න, මේ දිහා මම බලනවා කියන හැඟීමක් වෙනුවට ගොඩක් වෙලාවට අර ඉබේ යන ක්‍රියාවලියක් ඔස්සේ ගලාගෙන යාමක් තමයි තියෙන්නේ. ඉතින් අපි මේ වඩන ප්‍රතිපදාවට අනුව අපි හුස්මක්, එහෙම නැත්නම් පයට දැනෙන දැනීමක් එක්ක මේ ගමන පටන් ගන්න. මොකද දවසක අපි අඳුන ගන්නවා අන්න අර විදිහේ හිත ඇවිස්සුන වෙලාවක, මේ විදිහේ කය පීඩා දෙන වෙලාවක, මේ විදිහේ ලොකු මානසික වෙහෙසක් ආපු වෙලාවක අපිට අර අරමුණේ හිත තියනවා කියන එක ගොඩක් වෙලාවට කිරීමට අපහසු දෙයක්. ඒක නැවත නැවත ගෙනහල තිබ්බට මොකද නැවත නැවත අන්න අර හැඟීම් දැනීම් වලින් ඒ අවධානය ග්‍රහණය කරගන්නවා. අර කයේ තියෙන වේදනාව වලින් ඒ අවධානය ග්‍රහණය කරගන්නවා. එතකොට මේ වගේ අවස්ථාවක් පිළිබඳ හික්මීමක් තමුන්ගේ ජීවිතයේ හොඳට තියෙන කාලෙක, ශරීර සෞඛ්‍ය හොඳට තියෙන කාලෙක යම් කිසි කෙනෙක් ඇති කරගත්තොත් අන්න ඒ හික්මීම හේතු වෙනවා මේ තැනැත්තට අන්න අර මරණාසන්න මොහොතේ එන අත්දැකීමට සාර්ථකව මුහුණ දෙන්න. අර විදියට විලාප නගමින්, හඬමින්, කෑගසමින් මිය යනව වෙනුවට තමන්ට පුළුවන් ද අන්න අර යන ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමකට යම් පමණකට හෝ පත් වෙන්න. සමහර විට නැවත නැවත ඒ තුළට ඇදිලා යනවා, ඒ තුළින් වෙහෙසක් ගන්නවා වෙන්න පුළුවනි. නමුත් අර කයේ වේදනාව වේදනාවක් විදිහට දකිමින්, ඊළඟට අර තමන්ගේ මනසෙන් නැති වෙන නොයෙකුත් හැඟීම් දැනීම්, හැඟීම් දැනීම් විදිහට දකිමින්, ඒ ඇති වෙන මානසික වෙහෙස වෙහෙසක් විදිහට දකිමින් ටිකක් ටිකක් හරි තික්ෂක් ඒ යම් කිසි ෂණමාත්‍ර මොහොතක් හරි මොහොතක් මොහොතක් හරි ගත කරන්න පුළුවන්ද කියන උත්සාහය තමයි මේ තැනැත්තට දරන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහේ උත්සාහයක් ජීවිතේ හොඳට තියෙන කාලේ තමුන්ගේ කයට ඒ විදිහේ වෙහෙසක් එන්න කලින්, තමුන්ට මරණය එන්න කලින් පුරුදු කරලා තියාගත්තොත් අන්න ඒ තැනැත්තට ගොඩක් වෙලාවට මේ උත්සාහය පිළිබඳ යම් කිසි හැඟීමක් හරි දරා ගන්න පුළුවන්. මේ විදිහ හැඟීමක් හරි තමුන්ගේ හිතට නගා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කියන කතාව හා සම්බන්ධ සිදුවීමක් තමයි අද මම ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් අපි අහලා පුරුදු කෙනෙක් ගැන තමයි මේ තියෙන කතාව. මොකද්ද? මෙන්න මේ අනාථපිණ්ඩික සිටුතුමාගේ අවසාන මොහොත පිළිබඳ කතාවක් තමයි මෙතන සඳහන් වෙන්නේ. එතකොට මේ සිටුතුමා අර විදිහට බොහොම අග්‍ර දායකෙක් විදිහට, ඒ දායකයන් අතර ප්‍රමුඛයා විදිහට, උපාසකයන් අතර ප්‍රමුඛයා විදිහට බුදුරජාණන් වහන්සේට බොහොම සමීපව කටයුතු කරා. ඉතින් එහෙම අවුරුදු ගණනාවක් කටයුතු කළා. අර විදිහට ජේතවන විහාරය හදලා පූජා කළා. මෙන්න මේ විදිහේ ගොඩක් දේවල් සිද්ධ කරා. ඊළඟට හැමදාම තමුන්ගේ නිවසේ දන් වැටක් පැවැත්වුවා කියලා සඳහන් වෙනවා. ඉතින් ওই විදිහට කටයුතු කළා. කොහොම කොහොම හරි යන්න අවසානයේ මෙන්න මේ ගෘහපති යටත් මරණය ළඟා වෙලා ආවා. තමුන්ගේ කයේ අධික පීඩාවක් වෙහෙසක් ළඟා වෙලා ආවා. ඊළඟට මානසික වෙහෙසක් පීඩාවක් ළඟා වෙලා ආවා. එතකොට මේ අවස්ථාවේදී අන්න මේ අනාථපිණ්ඩික සිටුතුමා තමුන්ට පිහිටක් සරණක් බලාපොරොත්තුවෙන් මෙන්න මේ විදිහේ දෙයක් තමුන්ගේ හිත මිත්‍රයට කියනවා. මොකද කියන්නේ මගේ වචනෙන් ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන්න. මේ විදිහට අනාථ පිණ්ඩික සිටුතුමා ඔබ වහන්සේගේ දෙපා නම දිනවා කියලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන්න. ඊළඟට සාරිපුත්ත ස්වාමීන් වහන්සේට වන්දනා කරලා පොඩ්ඩක් කියන්න. මෙන්න මේ විදිහට අනාථ පිණ්ඩික සිටුතුමා බොහොම වෙහෙසකට, දුකකට, මරණාසන්න අත්දැකීමකට පත් වෙලා ඉන්නවා. මෙන්න මේ හැකිනම් අනුකම්පාවෙන් පොඩ්ඩක් වඩින සේක්වා කියලා. ඉතින් මේ පුරුෂයා මොකද කරන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ වැඳලා ඒ විදිහට තමන් වඳිනවා කියන එක ප්‍රකාශ කරලා අන්න ඊළඟට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මේ කාරණාව ගිහිල්ලා කියනවා. ඉතින් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ බොහොම අනුකම්පාවෙන් අන්න මේක ඉවසා දරාගෙන අන්න මේ ගෘහපතියා ඉන්න ස්ථානෙට ගමන් කරනවා. ගමන් කළා. හේ යම් කිසි අසුනක වාඩි වෙලා ඒ සමග ආනන්ද ස්වාමීන් වහන්සේත් පැමිණිය බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් තමයි සාරිපුත්ත ස්වාමීන් වහන්සේ අහන්නේ. කච්චිතේ ගහපති කමනීයං කච්චි යාපනීයං කච්චි දුක්ඛා වේදනා පටික්කමන්ති නෝ අභික්කමන්ති පටික්කමෝසානම් පඤ්ඤායති නෝ අභික්කමෝති කියලා විමසා සිටිනවා. මේ කොහොමද ගෘහපතිය ඔබට යැපෙන්න පුළුවන්ද? ඔබට යැපෙන්න පුළුවන්ද? ඔබට ඔය දැනෙන කයේ දුක් වේදනාව අඩු වෙනවද? වැඩි වෙනව නොවේ නේද? ඒ වගේම අඩු වෙන දිහාවට නේද ගමන් කරන බව පේන්නේ? වැඩි වෙන දිහාවට නොමේ නේද කියලා විමසා සිටිනවා. එතකොට මේ ගෘහපතියා කියනවා, නමේ බන්තේ කමනියං නයාපනියං බාල්හා දුක්ඛා වේදනා අභික්කමන්ති නො පටික්කමන්ති අභික්කමෝසානම් පඤ්ඤායති නො පටික්කමෝති. නැද ස්වාමීනි, මට යැපෙන්න බෑ. මේ මගේ කයේ තියෙන දුක් වේදනාව, මේ හිතේ තියෙන දුක් වේදනාව, මේ දැනෙන වෙහෙස වැඩි වෙමින් තමයි පවතින්නේ. අඩු වෙනව නෙමෙයි. ඒ වගේම වැඩි වෙන දිහාවට තමයි යන්නේ, අඩු වෙන දිහාවට නෙමෙයි කියලා සඳහන් කරනවා. එහෙම සඳහන් කළා. තව පොඩ්ඩක් තව ඉස්සර ටිකක් කියනවා. මොන විදිහේ අමහසුතාවයකටද අමාරුතාවයකටද මේ මුහුණ දෙලා ඉන්නේ කියලා කියනවා. මගේ මේ ඔළුව යම් කිසි කෙනෙක් දැඩි වරපටක් දාලා, යම් කිසි ශක්තිමත් පුරුෂය දෙන්නෙක් දෙපැත්තට මේ වරපට අදිමින් තද කරනවද? එතකොට ඔළුව තුල මේ ඔළුව පුපුරන්න වගේ එනකොට කොච්චර වේදනාවක් දැනෙනවද? අන්න ඒ වගේ වේදනාවක් මගේ හිස තුල දැනෙනවා. ඊළඟට කියනවා, මගේ මේ බඩ යම් කිසි පමණකට යම් කිසි ගව ඝාතක යතවැසියෙක් ඒ බොහොම තියුණු කැපෙන පිහියක් අරගෙන ඒ ගවයෙක්ගේ බඩ පළලා පළලා ඒ බඩ බකු එළියට ගන්න යම්සේද, අන්න ඒ කාර්යෙන් මගේ මේ බඩ වේදනා දෙනවා, පීඩා දෙනවා. ඊළඟට කියනවා, යම් කිසි පුරුෂයෙක් කෙනෙක් අල්ලලා මෙන්න මේ විදිහට දුර්වල තැනැත්තෙක් අල්ලලා අඟුරු වලක ඔබනකොට, ඒ කය පමණටත් වැඩිය ගැඹුරු අඟුරු වලක මේ තැනැත්තාව ඔබනකොට ඒ තැනැත්තට කොච්චර දැවිල්ලක්, පීඩාවක්, වෙහෙසක් දැනෙනවද? අන්න ඒ වගේ දැවිල්ලක්, පීඩාවක්, වෙහෙසක් මගේ කයේ දැනෙනවා කියලා සඳහන් කරනවා. සඳහන් කළා කියනවා, බෑ ස්වාමීන් ඉවසන්න බෑ, යැපෙන්න බෑ. ඊළඟට මේ වේදනාව අඩු වෙනව නෙමෙයි වැඩි වෙනවා. ඊළඟට වැඩි වෙන දිහාවටම තමයි යන්නේ, අඩු වෙන දිහාවට නෙමෙයි කියලා. ඔන්න ඔය විදිහට තමන්ගේ තියෙන ඒ දුක්ඛිත తত্ত্বය මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරනවා. එතකොට මෙන්න මේ ඇවිල්ලා තියෙන්නේ හරියටම මරණයම තමයි. අර කයේ නිරුද්ධ වීමත් සමගම තමන්ගේ හිතේ නිරුද්ධ වීමක්, එහෙම නැත්නම් අර බාහිර ලෝකේ හදාගත්ත ලස්සන ලෝකය නිරුද්ධ වීමක් ඇවිල්ලා තියෙනවා. කය නිරුද්ධ වෙනවා එක්කම අර තමන් ගොඩනගාගත්ත පරිසරයේ නිරුද්ධ වීමක් ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ වෙහෙස පිළිබඳ තමයි මේ ගෘහපතියා සඳහන් කරන්නේ. එතකොට ඔන්න ඔය වෙහෙස තමයි අර මරණාසන්න රෝගියෙක් ගොඩක් වෙලාවට අත්විඳින්නේ. ඉතින් සමහර විට කයෙන් බොහොම නිසලව ඉඳියත්, බොහොම සැහැල්ලුවෙන් ඉඳියත් අන්න හිතෙන් ඔන්න ඔය වගේ වෙහෙසක් ධර්මින් ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙන අවස්ථාවක යම් කිසි දේශනාවක ඔන්න ඔය කියන කතාව පැහැදිලි කරනවා. ඉතින් ඒ අවස්ථාවේදී මෙන්න මේ දුකත් දෝමනස්සයත් කියන දෙකක් විදිහට තමයි මේ කොටස් දෙක පෙන්වන්නේ. ඉතින් සඳහන් කරනවා, මේ පින්නතුන අහලා ඇති සමහර විට ඊතල දෙකක කතාව තියෙන ඔතන. මොකද මේ ඊතලයක් යම් කිසි තැනැත්තෙට ඇවිල්ල වදිනවා. එතකොට මේ තැනැත්තට කයේ යම් කිසි වේදනාවක් දුකක් පීඩාවක් ඇතිවෙනව නේද කියලා විමසා සිටිනවා. එතකොට එසේ ස්වාමීනි, එතකොට බොහොම දුකක් පීඩාවක් වෙහෙසක් ඇති වෙනවා. ඊළඟට අර ඒ ඊතලයේ උඩින්ම ඇවිල්ලා තව ඊතලයක් වදිනවා. ඒ තුවාලෙටම ඇවිල්ලා තව ඊතලයක් වදිනවා. එතකොට කොහොමද ඇති වෙන වේදනාව කියලා විමසා සිටිනවා. එතකොට කියනවා, අර ඊට වැඩිය දස දහස් ගුණයකින් වැඩි ස්වාමීනි, එතකොට දැනෙන වේදනාව. ඊළඟට ඒකට තවත් ඊතලයක් ඇවිල්ලා දුනොත්, අම්මෝ එතකොට නම් දරන්න බැරි වේදනාවක් ඇති වෙයි කියලා මෙන්න මේ වටේපිට ඉඳිය ස්වාමීන් වහන්සේලා ටික උත්තර දෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, අන්න ඒ වගේ තමයි මෙන්න මේ දුක කියන එක තමයි අර පළවෙනි ඊතලේ, අර මුලින්ම ඇවිල්ලා වදින ඊතලේ. නමුත් මේ දෝමනස්සය කියන මහානසික වෙහෙස, හිතෙන් ඇති කරවන වෙහෙස තමයි අර දෙවෙනි තුන්වෙනි ඊතල. එතකොට අර පළවෙනි ඊතලේ වළක්වන්න අපිට හැකියාවක් නැහැ. අර කයේ තියෙන වෙහෙසක් ඒක නැති කරගන්න අපිට හැකියාවක් නැහැ. නමුත් අර මානසික වෙහෙසක් විදිහට ඇතිවෙන දෝමනස්සය අපිට නැති කරගන්න හැකියාවක් තියෙනවා. දෝමනස්සය බාරගන්නවද නැද්ද කියන එක තමුන්ට හැකියාවක් තියෙන දෙයක්. එතකොට දුක කොහොමත් එනවා, දෝමනස්සය අන්න කැමැතිනම් බාර ගන්නත් පුළුවන්, කැමැතිනම් බාර නොගෙන ඉන්නත් පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට අපිට මේ කායික දුක් ඉදිරිපත් වෙනවා. නමුත් ඒක මත පදනම් වෙලා ලොකු දෝමනස්සයක් අපේ හිත තුළ ඇති වෙනවා. එතකොට අර කායික දුක ඇත්තටම දරන්න පුළුවන් දුකක්. නමුත් මේ හිතෙන් ඇති වෙන වෙහෙස ඊට වැඩිය බොහෝම දැරීමට අපහසු දෙයක්. එතකොට ගොඩක් වෙලාවට මේ වෙහෙස කෙනෙක්ට දැනෙන්නේ සමහර විට අන්න මේ පපුව ඇතුලෙන් පිච්චෙනවා වගේ හැඟීමක් සමහරට දැනෙනවා. ඊළඟට එහෙම නැත්නම් මේ බඩ ඇතුලෙන් නිකන් පිලිස්සෙන ගතියක් වගේ සමහරට දැනෙනවා. අන්න අර දෝමනස්සේ ස්වරූප තමයි. ඉතින් මේ ළඟදී දවසක් කෙනෙක් ඇවිල්ලා තමුන්ගේ අත්දැකීමක් ප්‍රකාශ කරනවා. මේ මහත්තයා යම් කිසි විදියක පැවිදි ජීවිතයක් ගත කරන්න අදහසින් කල් ගෙවන කෙනෙක්. එතකොට එහෙම කල් ගෙවනකොට අන්න පැවිද්දෙට වෙන්නේ මොකද්ද කියලා අපි පොඩ්ඩක් බැලුවොත්, අන්න අර තමුන් හදා වඩාගත්ත ලෝකය දැන දැන දැක දැක මරණයටපත් කිරීමක් තමයි ඔය පැවිද්දෙක් කියන්නේ. යම් කිසි විදියක අර ලස්සනයි හොඳයි කියලා ගොඩනගාගත්ත යම් කිසි පවුල් සංස්ථා තියෙනවද, ඒ දූදරුවෝ තියෙනවද, ඒ වසු සම්භාර තියෙනවද, ඒ රැකී රක්ෂා තියෙනවද, ඒ පහසුව තියෙනවද, අන්නේ සියල්ලම දැන දැන දැක දැක විනාශ කරන මරණයට පත් කරන කෙනෙක් තමයි පැවිද්දෙක් කියන්නේ. එතකොට මේ අතෑරලා ආරණ්‍ය එකකට පන්සලකට එන එක නෙමෙයි ඔතන තියෙන ප්‍රශ්නේ. ඒ අතෑරලා ආවට මොකද, අර තමුන් කඩා බිඳ දාපු ලෝකේ තමුන් පිටිපස්සෙන් එළෝගෙන එනවා. අන්න අර විදිහට දෝමනස්සයක් විදිහට එළෝගෙන එනවා. ඉතින් එතකොට මේ කෙනා ඇවිල්ලා කියන මොකද්ද ස්වාමීනි, මේ දරන්න බෑ, ඉන්න බෑ. මොකද්ද හේතුව? මගේ මේ පපුව ඇතුලෙන් පුදුම මේ දැවිල්ලක්, පපුව හෝස් ගාලා යනවා වගේ හැඟීමක් නැවත නැවත මට මතුවෙලා එනවා. මගේ මේ කුස ඇතුලෙන් යම් කිසි දැවිල්ලක් වෙහෙසක් නැවත නැවත මතුවෙලා එනවා. මට අර ප්‍රිය දරුවෝ මතක් වෙනකොට දරන්න බැරි දෙයක් මගේ හිත තුලින් මතුවෙලා එනවා. මට අර බිරිය මතක් වෙනකොට දරන්න බැරි දෙයක් මගේ හිත තුලින් මතුවෙලා එනවා. මෙන්න මේකට මොකද්ද කරන්න පුළුවන්, මොකද්ද තියෙන විසඳුම කියලා තමයි මේ තැනැත්තා අහන ප්‍රශ්නේ. එතකොට මේ තනිකරම කියන්නේ අන්න අර දෝමනස්සේ දිහාව. එතකොට මේ තැනැත්තා කියනවා, මොකද්ද මට මේ අතහැරලා යන්න උමනාවක් නැහැ, මට ගෙදර යන්න නැවත උමනාවක් නැහැ, මගේ තාර්කික මනසට එහෙම අදහසක් නැහැ. නමුත් අන්න මගේ හිත තුළින් නැවත නැවත මෙන්න මේ දී වෙහෙසක් මතුවෙමින් පවතිනවා. මෙන්න මේ වෙහෙස නැවත 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 මාව දවනවා කියලා මේ තැනත්තා මෙන්න මේ තමුන්ගේ අත්දැකීම ප්‍රකාශ කරනවා. ඉතින් ඔන්න ඔය අත්දැකීම වගේම දෙයක් තමයි මෙන්න මේ අනාථ පිණ්ඩික සිටුතුමා මෙන්න මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේට කියන කතාව. එතකොට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මේකට දෙන පිළිතුර අපි ඉදිරියෙන් තියාගත්තොත්, මෙන්න මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ කියනවා, මෙන්න මේ යන ක්‍රියාවලිය තියෙනවා නේද, මෙන්න මේ කය තියෙනවා, කයට දැනෙන හැඟීම් තියෙනවා, ඊට පස්සේ ඒක මත පදනම් වෙලා යම් කිසි ස්පර්ශයක් ඇති වෙනවා. ඒ ස්පර්ශය තුලින් අපි නොයෙකුත් සිතවිලි, වේදනා, සංඥා වගේ දේවල් හදා ගන්නවා. මෙන්න මේ සියල්ලම ඔබ මගේ නෙමෙයි, මම නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියන විදිහට දකින්න කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මෙන්න මේ අනාථපිණ්ඩික සිටුතුමාට කියනවා. ඒව එකක්වත් මම විදිහට, මගේ විදිහට, මගේ ආත්මය විදිහට අල්ලගන්න එපා කියලා කියනවා. එතකොට අර කායික වේදනාවක් වෙන්න පුළුවන්, අර මානසික සිතුවිලි වෙන්න පුළුවන්, ඊළඟට අර ගෙදර දොරේ දාලා යන දේවල් වෙන්න පුළුවන්. ඒ කොයි දේවත් මම විදිහට, මගේ විදිහට, මගේ ආත්මය විදිහට අල්ලගන්න ඇතුව හික්මීමක් ඇති කරගන්න කියලා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා. ඉතින් ඔන්න ඔය කියන කතාව හොඳටම අපිට අත්දකින්න පුළුවන් යම්කිසි වෙලාවක අපි හිතමු සතිමත් හිඳ ගැනීමක් කරන වෙලාවක, ඒ පරයන්කක වාඩි වෙලා ඉන්න වෙලාවක විනාඩි 50-60 වගේ කිට්ටු වෙනකොට ඔන්න කායේ ලොකු වේදනාවක් මතුවලා එනවා. ඉතින් මේ වේදනාව කායිකව මතුණාට මොකද, අන්න ටිකක් වෙලා යනකොට මේක දෝමනස්සයක් බවට, අර දුක කියන එක දෝමනස්සයක් බවට පත් වෙනවා. අන්න අර පළවෙනි ඉතලේ වැදුනාට මොකද, ටිකක් වෙලා යනකොට දෙවෙනි තුන්වෙනි ඉතලයක් වදිනවා. ඉතින් ඕක බොහොම අමාරුවෙන් ටිකක් වෙලා දරාගෙන ඉඳියොත් තේරෙනවා මේ වේදනාව තමුන්ව ලොකු වරපටකින් මෙලුවා වගේ බඳින ගතියක් දකින්න පුළුවන්. එහෙම බඳිනකොට බඳිනකොට තමුන්ගේ වෙහෙසෙන් කොහොමද දෝමනස්සයක් ඇති කරගන්නේ? දැන් නම් මැරෙයිද දන්නේ, දැන් නම් කකුල කැඩෙයිද දන්නේ, දැන් නම් වාඩි වෙලා ඉඳිය ඇති, දැන් නම් මේ කෙරුවාව හරියන්නේ නැහැ කියමින් අන්න අර ඒක මත පදනම් වෙලා අර දෙවෙනි තුන්වෙනි ඊතල ඇවිල්ලා වැද වැදි තමුන්ට වෙහෙසක් ඇති කරන්නේ කොහොමද කියලා දකින්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු ගෙදර දොරේ යම් කිසි හිතවතෙක්, ඥාතියෙක් යම් කිසි බරපතල අසනීපයකට, එහෙම නැත්නම් වියෝවීමකට පත් වුණා. අන්න ඒ අවස්ථාවේදී කොහොමද තමුන්ට මේ වගේ සිතුවිලි වලින් නැවත නැවත පීඩා එන්නේ කියලා දැක්කොත් ඔන්න ඔය කියන කතාව දකින්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවක අපිට ලොකු හික්මීමක් තියෙනවා. ඒ වගේ වෙලාවට හුස්ම බලන්න කිව්වට මං හිතන්නේ පුළුවන් වෙයි කියලා. ඒ වෙනුවට සක්මනේදී පයට අවධානය පිටවන්න කිව්වට මං හිතන්නේ පුළුවන් වෙයි කියලා. ඒ වෙනුවට කියනවා අන්න අර තියෙන පොදියම තියෙනවනේ, ඔය පොදියම අරගෙන මේ වේදනා, සිතුවිලි, මේ හැඟීම්, දැනීම්, මේ අතීත සිදුවීම්, මේ සියල්ලම අරගෙන, මේ සියල්ලම මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා යම් කිසි හික්මීමක් ඇති කරගන්න කියලා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මෙන්න මේ ගෘහපතියට කියනවා. එහෙම කිව්වහම මේ ගෘහපතියා සඳහන් කරනවා මොකද්ද, මෙන්න මේ මගේ මේ වේදනාව මම ඒ විදිහට දකින ආකාරය පිළිබඳ අන්න සාරිපුත්ත ස්වාමීන් වහන්සේ තව තව පැහැදිලි කිරීමක් තමයි ඇත්තටම කරන්නේ. ඉතින් කියනවා මෙලොව මෙන්න මේ ලෝකේ තියෙන කිසි දෙයක්, තමුන්ගේ වටේ තියෙන මේ ලෝකයේ කිසි දෙයක් අල්ලගන්න යන්නත් එපා. මම කියලවත්, මගේ කියලවත්, මගේ ආත්මය කියලවත් අල්ලගන්න යන්න එපා. ඊළඟට තමුන් යම් කිසි තැනකට යන්න බලාපොරොත්තු වෙනවා කියලා පරලෝකයක් මම මගේ ආත්මය විදිහට අල්ලගන්න එපා. ඒ විදිහට අල්ල නොගැනීමක් ඔබ නැවත නැවත කරන්න කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ යම් කිසි හික්මීමක් මේ ගෘහපතියට ලබා දෙනවා. ඉතින් ඒ හික්මීම නැවත නැවත සිද්ධ කරන්න කියලා අන්න අවවාදයක් කරනවා. එතන මේ විදිහට දකින්න පුළුවන් වුණොත් මෙන්න මේ යන ක්‍රියාවලිය, ඊළඟට මේ ඉන්න තැන වගේම තව තැනක් පිළිබඳ අදහස්, මේ විදිහට ඒ අදහස් මාත්‍රයෙන් දකින්න පුළුවන් වුණොත්, මේ වේදනාව මාත්‍රයෙන් දකින්න පුළුවන් වුණොත් මේ තැනත්තට සමහර විට තේරෙයි අන්නර වාඩි වෙලා ඉන්නකොට උනත් ඒ වේදනාවක් හිටපු ගමන් නිවිල යන ආකාරයක් අපිට දකින්න පුළුවන්. පිලිසි 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 අර විදියට ගිනි අඟුරකින් පුච්චනා වගේ අරගෙන ගිහිල්ලා 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 පැයක් හමාරක් ඊටත් එහා ඉන්නකොට සමහර විට එකපාරට මේක වතුර දමනවා වගේ නිවිල යන තත්ත්වයක් දකින්න පුළුවන්. අනර තමුන් අර විදියට මේක මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි, මම නෙමෙයි කියලා දකින්න 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 මොකද වෙන්නේ, ඒකෙන් විට එක ගැලවිලා ඉබේම නිවිලා ගියා වගේ, ඉබේම දුරස් වෙලා ගියා වගේ දකින්න පුළුවන් හැකියාවක්. ඒ විදිහේ ජීවිත කාලය ඇතුළත මේ පරයන්ක ඉන්න වෙලාවක සමහර විට මේ වගේ අත්දැකීමක් ලැබලා තියෙනවා වෙන්න පුළුවන්. අන එතකොට මෙන්න මේ බොජ්ජංග සූත්‍ර වෙලත් සමහර විට දකින්න ලැබෙනවා අපිට. මෙන්න මේ කෙනෙක් අසනීප වෙලා ඉන්නවා, පිටක බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා, එහෙම නැත්නම් ඒ චුන්දහාමුදුරුව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ගාවට මෙන්න මේ විදිහේ යම් කිසි ධර්ම දේශනාවක් සිද්ධ කරනවා. ධර්මදේශනාව අවසානයේ මෙන්න මේ කයේ තියුණ වෙහෙස සම්පූර්ණයෙන් නිවිලා ගියා, ඒ පීඩාවෙන් සම්පූර්ණයෙන් මම මිදුණා කියලා සමහර විට අහන්න ලැබෙනවා. මොකද්ද මේ මැජික් එකක් නේ මේ වෙනුවට තියෙන්නේ? මොකද්ද අන්න අර පොදිය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියලා යම් කිසි පමණකට අතහැරීමක් සිද්ධ කරොත් අන්න ඒකෙන් එන වෙහෙස එකපාරට නිවිලා යනවා දකින්න පුළුවන්. ඒ නිවිලා ගියාට නැවත එනවා දකින්නත් පුළුවන්. නමුත් නැවත නැවත අතහැරීමක් සිද්ධ කරන කෙනෙක්ට තේරෙනවා අර පොදිය කොහොම තියුණත් ඒ පොදියෙන් ඇතිවෙන වෙහෙස ටිකෙන් ටික අඩු වෙනවා කියන එක. ඉතින් ඕවා ඉතින් මැරෙන වෙලාවේ කරන්න පුළුවන් දේවල්ද කියලා නම් හිතන්න අමාරුයි. කොහොම නමුත් ඉතින් මැරෙන්න කලින් පුරුදු කළ තියාගත්තොත්, එහෙම නැත්නම් තමන්ගේ ජීවිත කාලේ ඉතුරු වෙලා තියෙන කාලේ මරණයට සූදානම් වෙමින් කල්ගත කරොත් අන්න එතන අතර මේ විදිහ අත්දැකීමක් විඳින්න පුළුවන්. ඉතින් මේ විදිහ ධර්ම දේශනාවක් කරාට පස්සේ අනාථපිණ්ඩික ගෘහතුමා ඒ ගහපතියා අඬන්න පටන් ගත්තා කියලා තමයි අපිට අහන්න ලැබෙන්නේ. එතකොට මේ ශාසනය මෙච්චරක් හික්මීමක් සිද්ධ කළා මෙන්න මේ බණ කතාව ඇහුවාට පස්සේ මෙන්න මේ ගෘහපතිය අඬනවා. ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අහනවා, ගෘහපතිය ඔබට මේ තියෙනවා අතහැරලා දාලා යන්න දුකක් වෙහෙසක් පීඩාවක් මතුවලා තියෙනවද? මෙන්න මේ අල්ල බදාගෙන ඉන්නවද මේ වටපීඩාවේ තියෙන දේවල් කියලා නැවතත් විමසා සිටිනවා. එතකොට මේ මේ අනාථපිණ්ඩික ගෘහතමා අමුතු විදිහේ කතාවක් කියනවා. මොකද්ද ස්වාමිනි, මම මෙච්චර කාලයක් බුදුරජාණන් වහන්සේව ඇසුරු කරලා තියෙනවා, ඊළඟට ඔබ වහන්සේලා ඇසුරු කරලා තියෙනවා. නමුත් මෙච්චර කාලයකට කවුරුත් මට මේ විදිහේ බණක් කියලා නැහැ. සමහර විට ඉතින් අර දිව්‍ය ලෝක යන බණ වගේ තමයි අහගෙන අහගෙන ඉන්නේ ඇත්තේ. එහෙම නැත්නම් පින් කරන බණ තමයි අහගෙන අහගෙන ඉන්නේ ඇත්තේ. දන් දෙන බණ තමයි අහගෙන අහගෙන ඉන්නේ ඇත්තේ. මෙන්න මේ විදිහට භාවනාවකට යොමු වෙච්ච මේ විදිහේ බණක් මට කවුරුත් කියලා නැහැ. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අමුතු විදිහේ පිළිතුරක් තමයි දෙන්නේ. ගෘහපතිය, ඔය සුදු ඇඳන් ඉන්න උපාසකයෙක් දැක්කහම අපිට මේ වගේ බණ වැටහෙන්නේ නැහැ. අන්න පැවිද්දෙක් සිවුරක් පොරවගෙන ඉන්න කෙනෙක් දැක්කහම නම් මේ විදිහේ බණක් වැටහෙනවා. මේ විදිහේ දෙයක් කියන්න හිතෙනවා කියලා අන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා. එතකොට මේ ගෘහපතිය කියනවා, මෙන්න මේ අග්‍ර ඒ උපාසක විදිහට කටයුතු කරපු ඒ අනාථපිණ්ඩික ගෘහපතිය කියනවා, ස්වාමීනි මේ ගිහි කට්ටියටත් මේ වගේ බණ දේශනා කරන්න. මොකද ගිහි කට්ටිය තුලත් ඉන්න පුළුවනි මේ විදිහට ධර්මය දකින්න, මේ නියම ධර්මය දකින්න කැමති පිරිසක් ඉන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමුන්ගේ හිත ඇතුළත යම්කිසි පුහුණුවක් කරන්න කැමති පිරිසක් ඉන්න පුළුවන් ගිහි කට්ටිය ඇතුළෙත්. ඒකින් ද අනේ අනුකම්පාවෙන් මෙන්න මේ ගිහි පිරිසටත් මේ විදිහේ ධර්මයක් දේශනා කරන සේක්වා කියලා යම්කිසි ආයාචනාවක් සිද්ධ කරනවා. එතකොට අන්න බලන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දෙන පිළිතුර මොකද්ද කියන්නේ? මේ සුදු ඇඳගෙන ඉන්න කට්ටියට දැක්කහම මේ විදිහේ බණ කියන්න හිතෙන්නේ නැහැ කියලා තමයි සාරිපුත්‍ර හාමුදුරුවෝ කියන්නේ. පැවිද්දෝ දැක්කහම මේ විදිහේ බණ වැටහෙනවා කියලා තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ. එතකොට අපිත් මේ පුළු පුළුවන් විදිහට ප්‍රතිපදාවක් වටිමින් අපි හැමදෙනාම උත්සාහ කරන්නේ මෙන්න මේ විදිහේ මේ කියන විදිහේ ගැඹුරු ධර්මයක් හදාරන්න තමයි. ඒ පුහුණුවක් තමුන් තුළ ඇති කරගන්න තමයි අපි හැමදෙනාගේම උත්සාහය. එතකොට ඉතින් අන්න අර එකමත විදිහකට අර අනාථපිණ්ඩික සිටුතුමාගේ ආරාධනාව මත පදනම් වෙලා කරන ප්‍රතිපදාවක් වගේ දෙයක් තමයි අපි තුල තියෙන්නේ. අන්න මේ විදිහේ ගැඹුරු ධර්මයක් මේ විදිහේ හිත තුල කරන පුහුණුවක් පිළිබඳ ධර්ම දේශනා සිද්ධ කරනවා. මේ විදිහේ කමඨහන් සුද්ධ කිරීම සිද්ධ කරනවා. එතකොට අන්න අර ගිහි පිරිසකට තමයි ගොඩක් වෙලාවට ආමන්ත්‍රණය වෙන්නේ. දැන් කාලේ ගත්තාම හැබැයි අනිත් පැත්තට පෙරලලා තියෙන්නේ. දැන් ඉතින් ගිහි පිරිසක් දැක්කහම මේ වගේ බණක් වැටුණත් පැවිද්දෝ දැක්කහම නම් වැටෙන්නේ නැති ස්වරූපයක් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. අන්න මේ විදිහේ පුහුණුවකට ගිහි පිරිසක් යමු වුණත් පැවිද්දෝ නම් යමු නොවන තත්ත්වයක් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන අන්න රත්තරන් වලට තියෙන අගේ නැති වෙලා යන කාලයක් පිළිබඳ කොහොමද කියන්නේ මහණෙනි? මෙන්න මේ රත්තරන් තියෙනවනේ, මේ රත්තරන් වලට තියෙන අගේ කාලයකට පස්සේ නැති වෙලා යනවා. මොකද්ද ඒකට හේතුව? මෙන්න මේ රත්තරන් වගේ රත්තරන් ඉමිටේට් කරන දෙයක් මේ ලෝකෙ තුල ඇති වෙනවා. රත්තරන් ආකාරයේ පෙන්눔 කරන දෙයක් මේ ලෝකෙ තුල ඇති වෙනවා. දැන්ටම ඇති වෙලා තියෙනවා ඉමිටේෂන් කියන්නේ. දැන් හොරෙක් වුණත් මාහලයක් කඩාගෙන ගියන්න කලින් පොඩ්ඩක් කල්පනා කරනවා. මොකද කඩාගෙන ගිහිල්ලා අන්තිමට ඉමිටේෂන් කියලා දැනගත්තාම ආපහු ඇවිල්ලා අර පැහැරගත් ස්ථානෙටම ඇවිල්ලා ආපහු මාළේ දීලා ගියා කියන සිදුවීමුත් අපිට අහන්න ලැබෙනවා. එතකොට අන්න රත්තරන් වලට අනුකාරකයක් මතුවලා තියෙනවා. ඒකට රත්තරන් වගේ දෙයක් පහළ වෙලා තියෙනවා. ඒ පහළ වීමත් එක්ක අන්න රත්තරන් වලට තියෙන අගේ නැති වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ අනාගතේ ඇති වෙන බියක් විදිහට පෙන්නලා දීලා තියෙනවා. අන්න ගිහි පිරිසක් මේ විදිහ දෙයකට යම් පමකට යොමු වුණත් අන්න පැවිද්දෝ නම් යොමු නොවන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් කොහොම හරි අන්න අනාථ පින්ඩික සිටුතුමාගේ ආයාචනයක් එතන තියෙනවා. මෙන්න මේ ගිහි පිරිසටත් මේ වගේ ධර්මයක් දේශනා කරන්න, මේ වගේ හිතේ පුහුණුවක් දේශනා කරන්න. මොකද මෙන්න මේ ගිහි කට්ටිය ඇතුළෙත් මේ විදිහේ දෙයක් කරන්න, මේ විදිහේ උතුම්ම දෙයක් බාරගන්න කැමති පුද්ගලයක්, කැමති පිරිසක් ඉන්න පුළුවනි කියන එක සඳහන් කරනවා. ඉතින් ඔහොම කරන කොහොම හරි කරලා ඉවර වෙලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝයි අන්න නැවතත් විහාරයට වැඩම කරා කියලා තමයි සඳහන් වෙන්නේ. විහාරයට වැඩම කළා සුළු වේලාවකින් අන්න අර අනාථපිණ්ඩික ගෘහපතියා මරණයටපත් වුණා කියන එක අපිට අහන්න තියෙනවා. ඉතින් මරණයටපත් වෙලා එදාම රාත්‍රියේ අන්න නැවතත් අනාථපිණ්ඩික දේවපුත්‍රයා විදිහට දැන් මලේ අනාථපිණ්ඩික සිටුතුමා දැන් අනාථපිණ්ඩික දේවපුත්‍රයෙක් විදිහට නැවතත් ජේතවනාරාමේ දිහාවට පැමිණෙනවා. අර ඉදිරිය රාත්‍රී අඳුර තුලින් පැමිණෙනවා. එතකොට අන්න තමන් හදපු විහාරයට තමයි මේ එන්නේ. එතකොට දැන් දෙවි කෙනෙක් විදිහට තමයි එන්නේ. ඉතින් එතකොට අන්න තමන්ගේ ශරීරාලෝකෙන් මුළු ජේතවනයම ආලෝකමත් කරලා මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට පැමිණිලා ඊළඟට බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකක් පසක හිටගෙන මෙන්න මේ විදිහේ ගාථාවක් ප්‍රකාශ කරනවා. මොකද්ද කියන ගාථාව? අන්න අපි මාර්තුකා කරපු ගාථාව තමයි මේ දිව්‍ය පුත්‍රයා සඳහන් කරන්නේ. ඉදං හිතං ජේතවනං ඉති සංගනි සේවිතං ආවුතං ධම්මරාජේන පීති සංජනනං මම කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිතමුත්තමං ඒතේන මච්ඡා සුච්ඡන්ති නගොත්තේන දනේනවා තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්තමත්තනෝ යෝනිසෝ විචිතේ ධම්මං එවං තත්ත විසුජ්ජති කියලා යම් කිසි ගාථා පෙළක් කියනවා. මෙන්න මේ භික්ෂු සංඝයා විසින් නිතර පරිහරණය කරන මේ ජේතවන විහාරය, ඒ වගේම මේ ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේ වැඩවෙසෙන මේ ජේතවන විහාරය මට ප්‍රීතිය උපදවන. මොකද තමුන් තමයි මේක හැදුවේ කියනවා. ඉතින් මේ විදිහට භික්ෂු සංඝයා වහන්සේලා පිරිසක් වැඩ ඉන්න මේ ජේතවන විහාරය දැක්කහම මෙන්න මේ බුදුරජාණන් වහන්සේ ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න මේ ජේතවන විහාරය දැක්කහම මට ප්‍රීතිය උපදවනවා. මගේ හිතේ ප්‍රීතියක් ඇති වෙනවා. ඊළඟට කියනවා කම්මය, කර්මය, විද්‍යාව, ධර්මය, සීලය මෙන්න මේවා තමයි ජීවිතේ උතුම් දේවල්. මෙන්න මේවායින් තමයි සත්වයෝ විසුද්ධියට පිරිසුදු වීමට පැමිණෙන්නේ. ගෝත්‍රයෙන්වත් ධනයෙන්වත් නොවේ. අනර තමුන් අර මරණාසන්න අත්දැකීම ගැන කියනවා වෙන්න පුළුවන්. කියන මොකද්ද? මෙන්න මේ ඇතුළත වඩන ප්‍රතිපදාවක් තුළින් තමයි මේ විදිහට මේ සත්‍ය පිරිසුදු වීමකට පැමිණෙන්නේ. මේ විදිහට හිත පුහුණු කිරීමක්, මේ විදිහට කර්මය පිළිබඳ ඇදහිීමක්, මේ විදිහට සීලයක් රැකීමක්, මෙන්න මේ වගේ දේවල් වලින් තමයි කෙනෙක් පිරිසිදු බවට පැමිණෙන්නේ. ඒවා තමයි මේ ජීවිතයේ උතුම් දේවල්. එහෙම නැතුව මේ වටපිටාවේ අල්ලබදාගත්ත වස්සු සම්භාර, තමුන්ගේ මාන, ඊළඟට තමුන්ගේ ඥාතීන්, ඔන්න ඔය වගේ දේවල් වලින් නෙමෙයි. ඊළඟට කියනවා එහෙයින් තමාට සෙත පතන, තමාට යහපත පතන යම් කිසි පඬිත පුද්ගලෙක් ඉන්නවද, අන්නේ තැනත්තා මෙන්න මේ විදියට ඇතුළත හික්මීමකට, තමුන් තුළ හික්මීමකට යොමු වෙනවා කියලා යම් කිසි ගාථා පෙළක් ප්‍රකාශ කරනවා. තමන්ගේ සතුට, තමන්ගේ අර හිතේ තියෙන ප්‍රීතිය බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ගෙනහැර දක්වනවා. ඉතින් එහෙම ගෙන්නුවාට පස්සේ ඒ රැය එළි වෙලා කල් ගෙවුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා වැඩෙන්න අවස්ථාවක කියනවා මෙන්න මේ සිදුවීම. මොකද්ද? මෙන්න මේ විදිහට ඊයේ දිව්‍ය පුත්‍රයෙක් ආවා. එතනත් ඇවිල්ලා මෙන්න මේ විදිහේ ගාථාවක් ප්‍රකාශ කරා. ඒ ගාථා කියලා මෙන්න මේ විදිහට ප්‍රශංසා කරා කියලා මේ විස්තරය ගෙනහැර දක්වනවා. එතකොට ආනන්ද හාමුදුරුව පැත්තක ඉඳලා ඩක් ගාලා පැනලා කියනවා ස්වාමීනි ස්වාමීනි අනිවාර්යෙන් ඔය අනාථපිණ්ඩික සිටිතුමා මැරිලා ගිහිල්ලා ඉපදිලා යා වෙන්න ඕනි ඔය ඇවිල්ලා තියෙන්නේ කියලා යම් කිසි ප්‍රකාශයක් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ එක්තරා විදිහක ප්‍රශංසාවක් වගේම එක්තරා විදිහක උපහාසයක් ආනන්ද හාමුදුරුවන්ට එල්ල කරනවා. මොකද්ද කියනවා? යහපති යහපති ආනන්ද, ඔබ හිත හිතලා කල්පනා කළ යම්තාක් දුරකට යන්න පුළුවන්ද? අනේ ඒ තාක් දුර ගියා කියලා යම්කිසි විදිහක ප්‍රශංසාවක් වගේම අනිත් පැත්තෙන් මේ යම්කිසි නිග්‍රහයකුත් මේක පිටිපස්සේ තියෙනවා. මොකද අපි අහලා තියෙනවා ආනන්ද හාමුදුරුවෝ යම් පමණකට මේ ප්‍රතිපදාව වඩලා ඉවර කරපු කෙනෙක් නෙමෙයි. එතකොට කියනවා අන්න හිතලා කල්පනා කළ යම් පමණකට දුරක්කට යන්න පුළුවන්ද? ඒ පමණකට උඹ ගියා. අන්න ඕතනක් තියෙනවා වටිනා පණිවිඩය. මොකද්ද? අපේ කට්ටියත් කල්පනා කරනවා ගොඩක් වෙලාවට හිතලා කල්පනා කළ නිවන් යන්න. නමුත් මේ නිවන කියන එක, එහෙම නැත්තම් මේ ධර්මය කියන එක අතහැරීම තුළින් ලැබෙන දෙයක්. ඔය හිතවිලි අල්ල ගනිමින් කල්පනා කරමින් මේකද විඥානය, මේකද සංඥාව, අරකද මේකද කියලා කල්පනා කර කර ඉඳියට ලැබෙන දෙයක් නෙමේ මේ ධර්මය. ලැබෙන දෙයක් නෙමේ මේ සත්‍ය. ඒ වෙනුවට මේවා හිතවිලි හිතවිලි විදිහට දකිමින්, මේ කයේ ඇති වෙන වෙහෙස කයේ ඇති වෙන වෙහෙසක් විදිහට දකිමින්, මේ මානසික වෙහෙස මානසික වෙහෙසක් විදිහට දකිමින් යම් කිසි හික්මීමක් ඇති කරගන්න පුළුවන්ද? අන්නේ හික්මීම තුළින් ලැබෙන ධර්මයක් තමයි මේක. එතකොට ආනන්ද හාමුදුරුවෝ යම් කිසි විදියක හිතලා කල්පනා කරලා යම් කිසි දුනක් ගියා. බුදුරජාණන් වහන්සේ කියනවා අන්න හිතලා කල්පනා කරලා යම් කිසි දුරක් යන්න පුළුවන්ද? උඹ ඒතාක් දුර ගියා කියලා එක්තරා විදියක නිග්‍රහයක් එල්ල කරනවා. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ වැඩ ඉවර කළා කරපු ඒ ස්වාමීන් වහන්සේ ඔතනදී ප්‍රකාශයක් කරන්නේ නැහැ. මොකද හේතුව මේ ස්වාමීන් වහන්සේ නියමාකාරයෙන් දන්නවා මේ ගෘහපතියම තමයි ආවේ කියලා. අන්න අතහැරීම තුළින් ලැබෙන දැනුම තමයි, අතහැරීම තුළින් ලැබෙන ප්‍රඥාව තමයි ඔතන තියෙන්නේ. දැනුමට වඩා ප්‍රඥාව කියන එක තමයි ඔතන තියෙන්නේ. එතකොට මේ අපේ ආනන්ද හාමුදුරුවෝ මොකද කියන්නේ? අන්න දැනුම තුළින් ගෙන හැර දක්වනවා, තර්කය තුළින් හිතලා කල්පනා කරලා කියනවා මෙයා වෙන්න තියෙ හොඳට විශ්වාසෙන් කියලා කියනවා. බුදුරජාණන් හොඳයි හොඳයි, හැබැයි ඉතින් අන්න යන්න පුළුවන් දුර ඔච්චරයි, ඕකට උඹ ගියා කියලා යම් කිසි විදියක නිග්‍රහයකුත් එල්ල කරනවා. අන්න එතකොට ගොඩාක් දෙනෙක්ට වෙන ගැටලුවක් තමයි ඕක. ඉතින් හිතලා කල්පනා කරලා නිවන් යන්න, තටමල නිවන් යන්න උත්සාහ කරනවා. නමුත් අර අර තමුන්ගේ යම් යම් දෙයක් තියෙනවද, යම් අල්ලගත්ත දේවල් ටිකක් තියෙනවද, ඒක අතහැරි පමණින් එතනම අන්න මේ කියන ධර්මයේ ඉස්මතු වෙනවා. ඒ අතහරින අතහරින ඒ පමණින්ම මේ ධර්මයේ ඉස්මතු වෙනවා. ඉතින් කෙනෙක් හිතනවා මම මේ බොහෝම ජීවිත කාලයක් පුරාවට අධ්‍යාපනයක් ලැබලා තියෙනවා, ඊළඟට මම මේ මේ උපාධි අරන් තියෙනවා, මේ මේ ආචාර්ය පදවි මට තියෙනවා, මෙන්න මේ මේ කාලයක් මම රැකියා කටයුතු කරලා තියෙනවා, මේකෙන් ලබාගත් නුවණ, මේකෙන් ලබාගත් දැනුම මට ගොඩක් වටිනවා කියලා ගොඩ දෙනෙක් හිතනවා. නමුත් එහෙම හිතුවාට මොකද? ඔය ලං කරගෙන තියෙන කුණු කන්දලයක් තියෙනවද? ඒක කුණුම තමයි. ඔය අල්ල බදාගත්ත දේවල් ටිකක් තියෙනවද? ඒ කුණුම තමයි. එතකොට අන්න පොඩි දරුවෙට සමහර විට කියලා දෙන්න පුළුවන් පණිවිඩයක්, අන්න වැඩිහිටියෙක්ට ඒ අධ්‍යාපනයක් ලැබපු කෙනෙක්ට කියලා දෙන්න හරිම අමාරුයි. මොකද හේතුව? අන්න ඒ තැනත්තා කල්පනා කළ හිතලා කල්පනා කළ නිවන් යන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට අපි සමහර විට ඔය සතිපාසලක එහෙම කතා කරනකොට ඉතින් පොඩි දරුවන්ට ආමන්ත්‍රණය කරනවා. ආමන්ත්‍රණය කළා කියනවා පුළුවන් නම් ඔන්නේ ගෙදර ඉන්න ආච්චි අම්ම කෙනෙක්ට සීයා කෙනෙක්ට ඕක කියලා දෙන්න. ඒක තමයි අමාරුම වැඩේ. ඊළඟට පුළුවන් නම් අම්මා තාත්තට ඕක කියලා දෙන්න. ඒක අරිට වැඩිය ටිකක් අඩුවෙන් අමාරුයි. ඊළඟට පුළුවන් නම් අක්කලට අයියලට ඕක කියලා දෙන්න. අන්න ඒක තවත් ටිකක් ලේසි. පුළුවන් නම් ඔය මල්ලිට ඕක පොඩ්ඩක් කියලා දෙන්න. අන්න ඒක නම් ගොඩක් පහසුවෙන් කරන්න පුළුවන්. ඔන්න ඕක තමයි අපේ ස්වභාවය. එතකොට කෙනෙක් යම් පමණකට දැනුමක් කියලා දෙයක්, නම්බුනාම කියලා දෙයක්, යම් කිසි විදියක ඒ රැකි රක්ෂාවල තියෙන අත්දැකීම් කියලා දෙයක් ලං කරගත්තා නම් ඒ සියල්ල හරහට හිටිනවා. මොකද මේ තැනත්ත ඒ දැනුම ඔස්සේ කල්පනා කරමින් නැවත නැවත යමින් අර ආනන්ද හාමුදුරුවන්ගේ හිතනවා කල්පනා කළා මෙන්න මේ නිවන් යන තමයි කල්පනා කරන්නේ. නමුත් අන්න අතහැරීමක් තුලින් යන නිවනක් තමයි මෙතන තියෙන්නේ. අතහැරීමක් තුලින් මතුවෙන ධර්මයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ওই කතාව ආනන්ද හාමුදුරන්ට අවසාන මොහොතෙත් ප්‍රශ්නයක් ඉදිරියට මතුවලා ඇවිල්ලා තියෙනවා. මොකද්ද? අන්න ධර්ම සංගායනාවට කලින් දවසේ රැ. එතකොට අන්න මොකද උනේ? ඒ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ යම් කිසි විදියක ධර්ම සංගායනාව, පළවෙනි ධර්ම සංගායනාව. ඉතින් 500ක් දෙනෙක් තෝරගන්න තිබුණේ, එකෙන් 499ක්ම කාශ්‍යප හාමුදුරු තෝරගත්තා කියලා සඳහන් වෙනවා. දැන් ධර්මය දරාගෙන ඉන්නේ ඔක්කොම මතක තියාගෙන ඉන්නේ ඒ තනතුර ලැබලා තියෙන ආනන්ද හාමුදුරුව. නමුත් රහත් වෙලා නැහැ. ඊට පස්සේ ආනන්ද හාමුදුරුව තෝරගන්න කල්පනා කළා කියලා අන්තිමට බැරිම තැන ඉතින් තෝරගත්තා කියලා සඳහන් වෙනවා. තෝරගත්තා මොකද? අනිත් ස්වාමීන් වහන්සේලා මේ ආනන්ද හාමුදුරුව ගාවට ඇවිල්ලා කියනවා, මේ අසුතුන් වහන්සේ ඔබ වහන්සේ මේ හෙට ධර්ම සංගායනාවට සම්බන්ධ වෙනවා. ඔබ වහන්සේ තමයි මේ ධර්මය දරාගෙන ඉන්නේ. නමුත් ආශ්‍රව සහිතව යම් කිසි දෙයක් අල්ලා ගන්න ස්වරූපයක් සහිතව මේ ධර්ම සංගායනාවට යන්න වටින්නේ නැහැ කියලා යම් කිසි විදියක යම් කිසි ව්‍යංගාර්ථයෙන් යම් දෙයක් කියලා යනවා. ඉතින් ආනන්ද හාමුදුරුව එදා රෑ පුරාවට බොහොම උද්‍යෝගයෙන් අමුඩ ගහගෙන සක්මන් පරියන්ක කරා කියලා තමයි අපිට අහන්න තියෙන්නේ. ඉතින් දැන් ඔය දවස් දෙක තුනකට මෙහෙන කට්ටියත් ඔයගෙනේ දවස් දෙක තුනයි තියෙන්නේ වන්දනාවට යන්න ඕනෙත් නැහැ, පින්ඩපාත යන්න ඕනෙත් නැහැ. මම උදේ ඉඳලා රෑ වෙනකන් සක්මන් පරියන්ක කරන්න ඕනේ කියලා ඉතින් ඔය අපිට පේනවා. ඉතින් බොහොම වේගෙන් එහාට මෙහාට ඇවිදිනවා. බොහොම කෙලින් වාඩි වෙලා ඉන්නවා. නමුත් මේක අත්හැරීමක්ද කියන ගැටලුවක් අපිට මතු වෙනවා. ඉතින් අත්හැරීම තුලින් ලබන්න තියෙන ධර්මය අන්න අල්ල ගැනීමක් තුලින් ලබන්න පුළුවන්ද කියලා ගැටලුවක් මතු වෙනවා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ මේ විදිහට දරෑ තිස්සේ අන්න ඉතින් සක්මන් පරියන්ක කරා. කරලා දැන් මොකද්ද මේ ඉලක්කය? හෙට ධර්ම සංගායනාවට සහභාගී වෙන්න නිවන කියන එක අවශ්‍යයි. නිවන කියන එක ටාගට් එක අන්න හෙට ධර්ම සංගායනාවට ටිකට් එකක් විදිහට තමයි ආනන්ද හාමුදුරන්ට පෙවුනේ. ඉතින් ඔහොම රෑ තිස්සේ එළි වෙන ජාම වෙන කම්ම උත්සාහ කරා 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 හැබැයි නිවන් නම් ලැබුණේ නැහැ. අන්තිමට පොඩ්ඩක් කල්පනා කරා, දැන් නම් ඉතින් ගොඩක් වෙහෙසයි. දැන් හෙට උදේම හැරෙන්නත් ඕනේ. ඒකින්ද පෑද් දෙකක් හරි පොඩ්ඩක් නිදිය ගත්තොත් හොඳයි කියලා අන්න අර අල්ල බදාගෙන ඉන්න ටික ඔක්කොම අතහැරලා ගිහිල්ලා ඇඳේ පොඩ්ඩක් හාන්සි වෙන්න වාඩි වුණා. එතකොට සඳහන් වෙනවා යටිපතුල පොළවෙන් ඉස්සුණා, ඔළුව කොට්ටේට ආවේ නැහැ. යටිපතුල පොළවෙන් ඉස්සුණා, ඔළුව කොට්ටේට ආවේ නැහැ. අන්නේ අතරමැදදී නිවන සාක්ෂාත් කරා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ මොකද්ද? මේ අතහැරීම ඔන්න මෙන්න නිවන කියන එක මේ ළඟ ළඟම. නමුත් අපි අල්ල ගැනීම තුලින් නොයෙකුත් දේවල් හිතලා කල්පනා කරලා ලං කර ගැනීම තුලින් මේක විඥාණයද අරක සංඥාවද අරක මේකද කියලා මේ ධර්ම ගැටලුවක් අර ධර්ම ගැටලුවක් කියලා අල්ල ගැනීම තුලින් අන්න ඒකාමතක කරනවා. අර ඒ ටික අතහැරපු ගමන් අන්න බලනකොට එතනම තියෙනවා. කකුල් දෙක පොළවෙන් ඉස්සෙනවා, ඔළුව කොට්ටෙට යන්නේ නැහැ. අන්නේ අතරමැද නිවන් දැක්කා කියලා සඳහන් වෙනවා. ඔන්න ඔය විදිහේ සිදුවීමක්, ඔන්න ඔය විදිහේ දේවල් ටිකක් තමයි අද අපි ධර්ම දේශනාවට ඉදිරියෙන් තියාගත්තේ. එතකොට මේ පින්නතුනුත් බලන්න, අන්න අර මරණයට සූදානම් වෙන ප්‍රතිපදාවක් තියෙනවා. මැරෙන වෙලාවේදී නම් ඕක කරන්න බලාපොරොත්තු වෙන්න එපා. ඊට කලින් හොඳට පණ තියෙන වෙලාවක, හොඳට ශරීර ශක්තිය තියෙන වෙලාවක, කෝවිඩ් එන්න කලින් පොඩ්ඩක් මේක උත්සාහ කළා. අන්න ඒ විදිහේ මරණාසන්න අත්දැකීම් ටිකක් තමුන් ලං කරගත්තන තමුන් ඒවා ජීවිතේ තියෙනකොටම, ශරීර සෞඛ්‍ය තියෙනකොටම හුරු කරගත්තන අන්න ඒ විදිහට මරණෙන්න කලින්ම මරණයට මුහුණ දුන්න නම් අන්න ඒ තැනතර තේරෙනවා මේ මරණ මොහොතක එන වෙහෙස වුණත් මම නෙමේ, මගේ නෙමේ, මගේ ආත්මය නෙමෙයි කියලා දකින්න අපිට හැකියාවක් තියෙනවා. මේ මතුවෙලා එන වෙහෙස අතහැරලා යම්කිසි සැනසීමක් දිහාවට අපේ හිත ගමන් කරන හික්මීමක් මේ තුළ තියෙනවා කියන එක අත්දකින්න පුළුවන්. අන්නේ විදිහේ හික්මීමක් සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු.